ඒ පුරුදු පුහුණු කරන දේ තමන්ට කොයි විදිහේ බලපෑමක් ඇති කරනවද කියලා හොයලා බලන්න. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ උන්වහන්සේ භික්ෂු සංඝයා සමග චාරිකාවේ වදිනකොට කෝලිය නුවර කාලානුවරුන්ගේ නගරයට වැඩියා. උන්වහන්සේ සංඝයා සමග වැඩියා කියලා දැනගත් කෝලියවරු කාලානුවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා, ස්වාමීනි මේ නගරයට කලින් කලට බොහෝ සාස්තුවරු වෙනවා, නොයෙක් නොයෙක් පැවිදි පිරිස් වෙනවා. මේ එනේ හැම කෙනෙක්ම කියන්නේ තමා කියන දේ හරි, අනිත් හැම කෙනෙක්ම කියන දේ වැරදි. ඒ නිසා මේ දේ යොග පුරුදු කරන්න ඕනේ, අනිත් ඔක්කොම බොරු, ඒක අත්හැරලා දාන්න කියලා කියන්නේ. ඉතින් එන එන හැම කෙනාම අනිත් හැම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරනවා, අනිත් හැම දහමක් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපට මේ වෙනකොට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේ කියන පිරිස අතර නිවැරදිද කියන්නේ කවුද, වැරදිද කියන්නේ කවුද, මේ ගැන අපට ගැටලුවක් තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වේ, ඔබට ප්‍රශ්නය ගැටලුවක් ඇති වෙන්න ඕනේ සුදුසුම තැන තමයි ඇති වෙලා තියෙන්නේ. සුදුසු තැනක් නෙවෙයි, ප්‍රඥාවන්තයන්ට එහෙම ප්‍රශ්නය ඇති විය යුතුයි. කෙනා කෙනා කියනවා මේමයි ඇත්ත, අනිත් හැම දෙයක්ම බොරු, ඒ සියල්ල වැරදි, මෙන්න මේකයි ඇත්ත, මෙන්න මෙහෙම හිතියහම දුක් නැති වෙනවා, මෙන්න මෙහෙම හිතියහම දුක් නැති වෙනවා. අදත් ඕගොල්ලොත් මත සමාජයේ ඕන තරම් මෙන්න මෙහෙම විදියට ඇහෙනවා. එදා අන්‍ය ආගමික පූජකවරු තාපසවරු පැවිදි පිරිස එන එන පිරිස් තමන්ගේ දෘෂ්ටිය ඒ විදියට කියලා අනිත් ඔක්කොම බොරු කිව්වා වගේ, අදත් දහම අහන බෞද්ධ පිරිසක් විදිහට ඉන්න ඔබටත් මටත් සිසුන් වහන්සේලා දහ දෙනෙක්ගෙන් ධර්ම දේශනා ඇහුවොත් ඔගොල්ලන්ට මට මේමයි ප්‍රතිපදාව, මේමයි ඇත්තම කියලා ක්‍රම 10ක් ඇහෙ, අනිත් ඒවා වැරදි කියලා එතන වලින් ඒ වයින් ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් දේවකවානුවෙත් මධ්‍යස්ථවම ජීවිතයක ලාභය අපට තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න ඔබයි මමයි අදස්ස වුණොත් සමහර විට වැරදි දේ අපේ ජීවිතයට එකතු වෙරගෙන අපට අපමැති දුක් පීඩාව දහම වෙනුවෙනුත් විඳින්න සිද්ධ වෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා කාලාමෝරුන්ට කිව්වා, ඔබට ඇතිවලා තියෙන ප්‍රශ්නේ සාධාරණයි. ඉතින් ඒ හින්දා මම ඕගොල්ලන්ට මෙන්න මෙහෙම කාරණා ටිකක් ඕගොල්ලොම මෙන්න මේ කාරණා ගැන හොඳට විනිශ්චය කරලා බලලා ඔබ ගත යුතු තීරණය කොයි වගේද කියලා ඔබ තීරණය කරා. බුදුරජාණන් වහන්සේ කිව්වා, මේ සමාජයේ කෙනා කෙනාගේ කතාවෙන් නැත්නම් කට කතාවෙන් ඔබට යම් තොරතුරක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ජාතියේ එහෙම නැත්නම් පරම්පරාවෙන් ආපු තොරතුරක් ඔබලට ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැමති වෙන දෙයක සමාන දෙයක් ලෝකෙන් එහෙනකොට ඔබ ඒක බොහොම සතුටින් පිළිගන්නවා වෙන්න පුළුවන් තමන්ගේ කැමැත්තටම සමාන දෙයක් එහෙන නිසා. එහෙම නැත්නම් ඕගොල්ලෝ හිතලා කල්පනා කරලා බලනකොට හරි වගේ කියලා තමන්ට තාර්කික හැකියාවෙන් කල්පනා කිරීමෙන් නිවැරදි වගේ කියලා හිතන අදහසක් ඔබ පිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් පිළිගන්න සමාජයේ රටේ බොහෝම පිළිගැනීම තියෙන කෙනෙක් බොහෝ පිරිසම්පත්තියේ තියෙන කෙනෙක් මෙයා. ඒ නිසා එයා කියන දේ ඇත්තක් කියලා පිළිගන්නවා වෙන්න පුළුවන්. ඊළඟට බොහෝ පූජනීය කෙනෙක් ලෝකයා දරු බුහුමන් දක්වන බොහෝ පූජනීය කෙනෙක් මේ. ඒ නිසා එයා කියන දේ සත්‍යයක් කියලා ඔයගොල්ලෝ සමහර වෙලාවට යමක් පිළිගන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අපට උගන්වන ගුරුවරයා කියලා ගුරුවරයා කියන නිසා ඒ දේ අපි පිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පුත්වලින් මේ වෙනකොට පැවතගෙන එන්නේ මෙහෙම තොරතුරු ටිකක් ඒ නිසා අපේ පුත්වල තියෙනවා මේ විදිහට කියලා අපි යමක් පිළිගන්නවා වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපට ලැබෙන තොරතුරු සියල්ල එකපාර පිළිගන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. මේක විනිශ්චය කරලා බලන්න ඔබට ඔබේ ජීවිතය තුළින් විනිශ්චය කරලා බලන්න උන්වහන්සේ ක්‍රමයක් කියනවා. එතකොට මතක තියාගන්න අනිත් පොත්පත් අතහැරිලා ත්‍රිපිටකය කියන අපේ පොත්පත් ටික විතරක් ඇත්තයි කියලා ගන්න නෙවෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනය පාදම් කරගත්ත භික්ෂුන් වහන්සේලා මාතලේ අලු විහාරයේ මේක සංසාරූඪ කරන තැන දක්වා ආවේ කෙනා කෙනාගේ වචනයෙන් අනිත් කෙනාට තොරතුරු දෙතොට මේ තියෙන්නේ අනුස්සරවේ. එතනින් පස්සේ මේක සල්පත්තිරුවල් ලිව්වට පස්සේ එතනින්නම් මේක එන්නේ කොහොමද? ග්‍රන්ථ විදිහට පිටක පොත් අද එතකොට මුද්‍රණය විදිලා ඇවිල්ලා තියෙන තැන දක්වා. එහෙනම් අපේ ධර්මත අයිති නැති අනිත්‍යත් පිරිසක් ගැන කියන කතාවක් එහෙමත් නෙමෙයි. මේ සියල්ල මේ මධ්‍යස්ථම විය යුතු විනත්තම් අපි කියන අපේක විතරක් හරි අනිත් ඔක්කොම වැරදි. එතකොටත් අපි මුලින්ම අන්තයකට වැටිලා අපි විනිශ්චය කරලා දෙවි අන්තයතාවේ ඒ තීරණය කරන අපි විනිශ්චය කරලා නෙමෙයි. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කාලාමෝරුන්ගෙන් අහනවා කාලාමෝරුනේ ලෝභය ආදරය මම මගේ කියන බැඳීම ඔබේ ජීවිතයේ උපදවන්නේ යහපත අයහපත. එන්න අහනවා ලෝභය ආදරය මම මගේ කියලා තියෙන බැඳීම ඔබේ ජීවිතයට ඇති කරවන්නේ යහපතක්ද අයහපතක්ද? ඒක ඔබට දුක පිණිසද තියෙන්නේ ඔබට සැනසීම සතේ පිණිසද තියෙන්නේ කියලා. දුක පිණිස තියෙන්නේ. හරිද? පැහැදිලිනේ. ඔව්. කාලාමෝරුම අවුරුදු 2600කට කලින් උත්තර දුන්නා. ස්වාමීනි ලෝභය බැඳීම ආදරය ප්‍රියමනාප මම මගේ කියන මේ කැමැත්ත දුක පිණිසයි කියලා. බොහොම පැහැදිලි නේද? අපි බොහොම කෙටියෙන් මේ අහලා තියෙන දේවල් ආයෙ මතක් කරගන්නවා. අපට කෙනෙක්ගේ මරණයෙන් කෙනෙක්ගේ වෙන්වීමෙන් දුක් පීඩාව දැනෙන්නේ මම මගේ කියලා ආදරය බැඳීම තියෙන කෙනෙක්. මම මගේ කියලා ආදරය බැඳීම තියෙන දෙයක් වස්තුවක් නැති වෙනකොට විනාශ වෙනකොටයි අපට දුක් පීඩාව එන්නේ. හැබැයි මම මගේ කියන ආදරය කැමැත්ත බැඳීම නැතිනම් ඒ පිරිසගේ මරණය හෝ වෙන්වීම අපට දුක ඇති කරන්නේ. මම මගේ කියන ආදරය බැඳීම කැමැත්ත නැති දේවල් වස්තු විනාශ වෙලා නැති වෙලා ගියාට අපට ඒකෙන් දුක් පීඩා වෙන්නේ නැහැ. එහෙනම් අපි කෙනා කෙනාගේ ජීවිතය තුළින්ම දකින්න පුළුවන් ඇත්තක් තියෙනවා. මොකද ලෝකයේ ආදරය මොනවාගේ කියන දැනීම කියන දේ තියෙනවා නම් ඒක සුඛෝපත්තලා. මේ ලෝකයේ දැනීම ආදරය මමමගේ කියන කැමැත්ත ජීවිතවලට පැහැගත්ත පිරිසදී කරන්න පුළුවන් දේවල් තියෙනවා අයන් වචනේ. ලෝකයේ ආදරයේ බැඳීම මම මගේ කියන බැඳීම ඇති කිරිස තමයි තමන් වෙනුවෙන් තමන්ගේ ආදරණීය දේවල් වස්තු වෙනුවෙන් පුරු කියන්න පුළුවන් මේවල. මම මගේ ආදරණීය පිරිස වෙනුවෙන් ප්‍රාණඝාතය, සත්වඝාතනය හෝ මනුෂ්‍යඝාතනයක් හෝ කරන්න පුළුවන්කමක් තියෙනවා. ලෝකයේ ආදරය මම්මගේ කියන බැඳීම තියෙන පිරිසට හොරකම් කිරීම කියන දේ කරා. ලෝකයේ ආදරය මම්මගේ කියන සැමස්ත දැඩි වෙන්නේ පැහැගත් පිරිසට අනාචාරයේ හැසිරෙන වැරදිකාම සේවන යදනවා කියන කටයුත්ත කරන්න සැමස්ත ඇති වෙනවා ඒ දේට. එතකොට මේ දේවල් වල යෙදෙන ලෝභයේ යුතුව කටයුතු කරන මම මගේ කියන ආදරය බැඳීමෙන් ජීවත් වෙන මේ කටයුතු කරන කෙනාට අනුන්ගේ දේවල් හොරෙන් ගන්න හිතන එක සහ ඒ සත්‍යනීම කියන කාරණාව නිසා ආයේ ජීවිතයට දුක උපදින. ඒ කොහොමද? තමන්ගේ හිතින් තමන්ට චෝදනා වෙනවා. කවුරු දැනගත්තත් නැත්නම් අනුන්ගේ දෙයක් තමන් හොරකම් කරා කියන චෝදනාව තමන්ට වෙහෙස පීඩාවක් තියෙන. සත්වඝාතනය කරන කෙනාට සමායේ දේවල් කරා කියන චෝදනාව තියෙනවා. ඒකේ අර පහසුවක් ඊළඟට බොරු කියන කෙනාට තමන් බොරු කිව්වා කියන කාරණාව තමන් හොඳට දන්නවා. ඒ නිසා ඒ චෝදනාව එයාට තියෙනවා. අනාචාරයේ හැසිරෙන කෙනාට කවුරු දැනන් හිතේ නැතුනොත් එයාගේ හිතින් එයාට චෝදනාව තියෙනවා, පීඩාව වේද. දැන් සැපයට සැනසීමට කැමති කෙනාට ලෝකයේ ආදරය මම මගේ කියන බැඳීමත් ඒ මුල් කරගෙන කරන කටයුතු වලිනුත් කැමති වෙන සැපය සැනසීම සතුට ජීවිතයට ලං වෙන. සැනසීම සැපය අයස්කනෝ දුක කියන දේට ජීවිතේ ලඟ. ඉතින් මේවට කැමැත්තෙන්, ලෝභයට කැමැත්තෙන්, ආදරය කැමැත්ත බැඳීමට කැමැත්තෙන් හොරකම් කිරීම, බොරු කීම, අනාචාරයේ හැසිරීම, සත්වඝාතනයේ ආදී යෙදෙන ඒ පිරිස ඇසුරු කරන පිරිසටත් මෙන්න මේ දේවල් මුරුදු පුහුණු කරන්න කැමැති, අනුමත කරනවා, උනන්දු කරනවා, සමාදම් කරනවා කියලා අපි කියන්නේ. ඔව්, මේ දේවල් කරන්න කියලා උනන්දුවක් උද්‍යෝගයක් ඇති කරනවා. දැන් මේ උනන්දු උද්‍යෝගය ඇති කරාම මේ ඇසුරු කරන පිරිස් අර තොරතුරු ටිකට අදාළ කටයුතු කරාම ඒ පිරිසගේ ජීවිතවල ඇති වෙන්නේ මොකද? එහෙනම් ලෝභය, ආදරය, මෝමගේ කියන බැඳීම මත කටයුතු කිරීමෙන් තමන්ගේ ජීවිතයටත් දුක්ඛීදා වේස උපදිනවා. ඇසුරු කරන වටපිටාවේ ඉන්න අනිත් කෙනෙකුගේ ජීවිතවලට දුක්ඛීදා වේ. බුදුරජාණන් වහන්සේ අහනවා තරහ, ද්වේෂය, වෛරය, අමනාපය කියන දේ ඇති වුණාම අපේ ජීවිතයට තියෙන්නේ සතුටක්ද දුකක්ද? සරහමනාප ඇති වෙච්ච වෙලාවක් මතක් කරගන්න අපහසුවක් දෙන්නේ එකම අපහසුවක් දෙන්නේ වෙහසක් පීඩාවක් දෙන්නේ. මේ ද්වේෂය තරහ අමනාපය කියන දේ ඇති වුණාට පස්සේ පිට කරන වචන එක්කර හොඳ ඒවා නේ. පරුස වචන කියවෙනවා, බොරු කියන එක සිත් වෙනවා, ඊළඟට ගහන්න අවිවාහිත හෝමයක සිද්ධ වෙනවා, ඒ වෙලින් ගහන එක මරණයක සිද්ධ වෙනවා. ඊළඟට ද්වේෂය කරන අමනාපය ස්වාමියත් එක්ක ඇති වුණාම භාර්යාව අනාචාරය හැසිරෙනවා මම මහත්යත රිදවන්න. බිරිඳත් එක්ක තරහමනාප ඇති වුණාට පස්සේ ස්වාමියා මොකද කරන්නේ? ඒ තරහට වෙන කාන්තාවන් ඇසුරු කරනවා. මේ දේශයේ තරහමනාපේ මුල් කරගෙන ප්‍රාණඝාතය කරනවා. හොරසම් කරන එක එතන අනුංග දේවල් විනාශ කරලා දානවා. තමන් තරහ ගියාම අනිත් ඒ තරහ ගිය කෙනාගේ දේපල ඉද ගඩන් විනාශ කරලා දාන්න සැලසුම් කරනවා. ඒ දේ උත්තර. එතකොට මේ දේවල් වල යෙදෙනකොට එයා ඇසුරු කරන පිරිසට එයා කියන්නේ මොකද්ද? මේ විදිහට තමයි ඉන්න ඕනේ. දැන්නහම අනිත් පිරිසට බයින්න ඕනේ. ගැහුවනම් අනිත් පිරිසට ගහන්න ඕනේ, රිදවන්න ඕනේ. එයා අනුමෝදන් කරනවා. වටේ ඉන්න පිරිසට ද්වේෂය කියන්නේ හොඳ දෙයක්. තරහ කියන්නේ එහෙම නැතුව සමාජයේ ජීවත් වෙන්න බැහැ. එතකොට එයා අනිත් පිරිස සමාදම් කරන්නේ ජීවිතයේ සැපේ සතුට හැදෙන පාරේද? එකමේද? නෑ. එහෙනම් ද්වේෂය තරහ මුල් කරගෙන ඒක පිළි අරගෙන මොන තොරතුරකින් ලැබිලා හෝ කෙනෙක් ගනුදෙනු කරනවා නම් එයාගේ ජීවිතයේ තියෙන්නේ දුක කියන පැත්ත නෙවෙයි. එයා ඇසුරු කරන පිරිසට ජීවිතයේ ලැබෙන දුක් නෙවෙයි. අනිවාර්යයෙන්ම දුක ලැබෙන. ඒක බෝ වෙනවා. ඊළඟට ඇත්තම කියන ස්වභාවය දන්නේ නැතිව අසත්‍යයක් බොරුවක් ඇත්තක් කියලා කෙනෙක් හිතාගෙන ජීවත් වුණොත් මෝහය කියන කාරණාව කෙනෙක්ගේ ජීවිතයේ ලාභයක් යහපතක් වෙයිද නැත්නම් සැපේ පිණිස පවතීද දුක පිණිස පවතීද කියලා සාලාමෝරු කිව්වා දුක පිණිස පවතිනවා කියලා. මෙහෙම හිතන්න අපි හැමදෙනෙක්ම මේ ගොඩාක් ඇවිල්ලා තියෙන දවස්වල පාරක යනකොට එහෙම නැත්නම් ක්‍රීඩා පිට්ටනියක ඉන්නකොට ඈතින් අපට පේනවා වතුර වළක්කය. ඈතින් පේනවා වතුර පේනවා පේනවා. එතනදී ඕගොල්ලෝ දැනගන්නවා මේක මිරිඟුවක්. වතුර නම් උතන සුට්ටක්වත් තියෙන්න විදියක් නැහැ කියලා. එනේ ඕක දැනගත්තේ නැතුව ඉන්නවා කියලා. ඒක මිරිඟුවක් කියලා ඒ විනිශ්චය කරගන්න එයාට මේ වෙනකොට තොරතුරු ලැබිලා නැහැ. එහෙම නැත්නම් එතන තිරසංසතෙකුයි අපි ඉන්නේ. අපිට වතුර තිබහ ගොඩක් තිබුණත් අපි දන්නවා ඒ පේන තැන ඒ විදිහට පෙවුනක වතුර එතන නැහැ කියලා. හැබැයි අපි ළඟ ඉන්න බලු කැටියෙක් වේවා මුවෙක් ගෝණික් වගේ සතෙක් වේවා ඌට අර දේ පෙනිච්චකම මොකද කරන්නේ? ඌ වෙතින් වතුර හෝ වතුර කියන සංඥාවට ඌ වෙතින් යන්න පටන් ගන්නේ නැද්ද? ඌ වෙත ඒ වතුර ටික බොන්න කැමැත්ත එයාට තියෙයි. ඒ වෙනුවෙන් එයා වෙහෙසේ. ඒ වෙහෙස උත්සාහය එයාගේ දැනට තියෙන වෙහෙස පීඩාව තව තවත් වැඩි කරනවා මිසක් අඩු කරයි. එන්න එන්න පීඩාව වැඩි වෙනවා මිසක් එයාට සහනයක් පහසුවක් එයිද? වතුර නැති තැනක වතුර හොයන්න පටන් ගත්තොත් ඒ වගේම ජීවිතේ ඇත්තම කියන සත්‍යම කියන ස්වභාවය කෙනෙකුට අඳුනගන්න බැරි වුණත් ජීවිතේ වෙහෙස පීඩාව දුකට වැටෙන එක නවත්තන්න මෙහෙම කරන්න. ප්‍රඥාවන්ත ඕගොල්ලොන්ට මත ඒ පෙනීම නලි වතුරක තියෙන කැළඹෙන රළ ඉහළ පහළ යන ගතිය වගේම තෙවුනට ඕගොල්ලෝ මම ඉක්මනට විනිශ්චය කරගන්නවා මේ මිරිඟුවක් මෙතන වතුර නම් එතකොට ඔයගොල්ලෝ දෙතනින් වතුර ලබා ගන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් කැමැත්තක් ආදරයක් ඇති වෙනවද? දෙතනින් වතුර ගන්න ඕනේ කියලා ඔයගොල්ලෝ උත්සාහවත් වෙලා විඳින්න තියෙන ශාරීරික වෙහෙස පීඩාව දුක සහ දෙතනින් වතුර නොලබුණා කියලා ඇතිවෙන සිත් පීඩාව වෙහෙස කියන දේත් ඔයගොල්ලෝ උපදිනවද? නෑ. ඒ කියන්නේ ලෝභය ආදරය හෝ තරහා මනාප ගැටීම කියන දෙකම ඇති වෙන්නේ නිසා එතන තියෙන හැබෑම ස්වභාවය ඔබයි මමයි අඳුනගත්ත නිසා. එහෙනම් ඒක අඳුනගන්න බැරි වුණොත් ඒ පේන දෙයට කැමති වෙනා ඒක තියෙන වතුරක් විදියට මේක පිළි අරගෙන ඒකට සතුටු වෙන්න බැදෙන්න බැයිද? ඒ දේ නොලබුණා කියලා විඳින්න වෙන දුක් පීඩා වේස නැද්ද? වතුර කියන දෙයක් තියෙනවා කියලා ඒක ළඟට යන්න උත්සාහවත් වෙනවා. නමුත් ලං වෙලා ඒක පරිහරණය කරන්න බැහැ. ශාරීරික වෙහෙසයි වතුර නොලබීමේ වෙහෙසයි කියන දුක දෙකම තියෙනවා නේද? හැබැයි මේකේ ඇත්තම ස්වභාවය දැනගත්ත කෙනාට වතුර එතනින් වතුර ගැන ප්‍රාර්ථනාවක් හෝ ඒ වතුර නොලබිලා විඳින දුකක් කියලා හෝ දෙකෙන් එකක්වත් වෙන්නේ. ඒ වගේම මෝහය කියන කාරණාව ජීවිතයක තියෙනකම් ලෝභය ආදරය බැඳීම කියන කාරණාව ද්වේෂය තරහ මනාපය කියන කාරණාවත් අත්හරින්න පුළුවන්. ඒ දෙකම නිර්මාණය වෙන්නේ මෝහය. ඒ නිසා යහන්නේ මෝහය ඇත්තම ඇති විදිහට දන්නේ නැති බව තියෙනවා නම් මෝඩකම අවිද්‍යාව ජීවිතයේ තියෙනවා නම් ඒක සුඛ පිණිසද පවතින්නේ සැපේ පිණිසද පවතින්නේ කියලා අහනකොට කාලාමෝරු කිව්වා සුඛ පිණිස පවතින්නේ කියලා. ප්‍රඥාවට පිළිගන්නේ කවුරුත් කියන දෙයක් අහගෙන අහගෙන ඒගොල්ලෝ ඒක ප්‍රශ්න කරමින් සිටියා. ඒගොල්ලෝ මැදිස්තුම විමසන්න පුළුවන් දක්ෂ පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට අර කියපු කාරණාවලින් කට කතාවෙන් හරි පරම්පරාවෙන් හරි පොත්වලින් හරි බොහොම ප්‍රසිද්ධ කෙනෙක් හරි ගුරුවරයා හෝ පූජනීය කෙනෙක් තමන්ගේ පරම්පරාවෙන් ඇවිල්ලා කියලා මෞපියන් හෝ කියාදෙන දෙයකින් ඔබට ලෝභය කියන දේ උපදිනවා කියලා තේරෙනවා නම් දේශේ තරහමනාපය කියන දේ උපදිනවා කියලා ඔබට තේරෙනවා නම් මෝහය මෝඩකම අවිද්‍යාව කියන දේ උපදිනවා වැඩි වෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඒක දුක වෙහෙසක් පීඩාවක් උපදිනවා කියලා ඔබ තුළින්ම ඔබට තේරුම් ගන්න පුළුවන් දවසට මොකද කරන්න කියන්නේ? ඔබ ඒ දේ නොකර ඉන්න. ඒ ඇහෙන කොයි විදියේ තොරතුරක් හෝ වේවා ඔබ පුරුදු කරන්න එපා. හැබැයි පුරුදු කරන්න එපා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන හින්දාද? කියන්නේ ඔබ තුළින් විනිශ්චය කරලා ලෝභය දුක උපදින දෙයක් කියලා ඔබට තේරුණු දවසට ඔබ ලෝභයට අදාළ තොරතුරු පුරුදු කරන්න එපා. එන දේශනා වරුණාට පස්සේ හාමුදුරුවෝ නම් කියයි අපිට මේ වත්තරින්න බෑ කියලා කියන්න එපා කියලා මම මේ කියා. අපි එහෙම කියන්නේ නැහැ. අපි තොරතුරු ටිකක් කියන ඕගොල්ලොන්ට අහලා මැදිස්ත්‍ව විනිශ්චය කරන්න පුළුවන්. ඒක පස්සේ ඒක දාලා කටයුතු කරන කයිති කාටද? ඕගොල්ලොන්ට බුදුරජාණන් වහන්සේටවත් මහා සංඝරත්නයටවත් වෙන කිසිවකටවත් ඒකයි ති නෑ. උන්වහන්සේලා කවුරු බල කරන්නේ නෑ. උන්වහන්සේලා කියන්නේ ඔබෙන් අහන්නේ ඔබේ ජීවිතයට ගලපල බලන්න. ඊළඟට බලන්න ලෝභය දේශේ තරහ මනාපේ මෝහය මුලාව කියන දේ මේ ලෝකේ පහළ වෙච්ච ප්‍රඥාවන්ත පිරිස් වර්ණනා කරපු ප්‍රසංසා කරපු පුරුදු කරපු දෙයක්ද? ලෝභය කියන දේ තරහපු නින්දා කරපු අත්තර ලගාපු දෙයක්. එහෙමත් බලන්න කියනවා ලෝකයේ ප්‍රඥාවන්තම කියලා පහළ වෙච්ච පිරිස් ලෝභය කියන දේ වර්ණනා කළේ නෑ. ලෝකයේ පහළ වෙච්ච ප්‍රඥාවන්තම පිරිස් අතර කෙනෙක් වන බුදුරජාණන් වහන්සේ ලෝභය ගැන කිව්වේ මෙහෙම. විසගෝර සර්පයෙක්ගේ හිස සත්ත වගේ කෙනෙක් අත්හෝ කකුලෝ විසගෝර සර්පයගේ මූණ පැත්තට හිස පැත්තට ලංකරොත් එයාට යහපතින් පහසුවෙන් ඉන්න හම්බෙන්නේ මරණය හෝ මාරාන්තික දුක උපදිනවා. ගිනි අඟුරු වලකට වැටිච්ච මනුස්සයෙකුට පහසුවෙන් ඉන්න පුළුවන්ද? පහසුවෙන් ඉන්න බෑ. ලෝභය ආදරය ප්‍රියමනාප බව ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ ගිනි අඟුරු වලක් වගේ පැවිදිල වෙහෙස පීඩාව උපත්වනෝමයි පහසුව අතරේ. ශරීරයේ අභ්‍යන්තරයේ සරව පිරිච්ච ගෙඩිය තිබුණොත් සැක්කුම් වේදනාව සහිතව ඉන්න වෙනවා මිස පහසුවෙන් ඉන්න පුළුවන්කමක් නෑ. ලෝභය ආදරය කියලා කියන්නේ සරව පිරිච්ච ගෙඩියක් වගේ. සිවුණු යකඩ උලකින් මේ ශරීරයට ඇනලා තුවාලයක් ඇති කළ තිබුණොත් ඒ උල ඇනිච්ච නිසා ඇති වෙලා තියෙන වේදනාව නිසා පහසුවෙන් ඉන්න පුළුවන්ද? ලෝභය ආදරය කියලා කියන්නේ මේ ශරීරයේ දැනිච්ච තියුණු උලක් වගේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියපු උපමා පොතාරියයි. එතකොට කෙනෙක්ගේ සර්පයාගේ හිස පැත්තට ලං වී ඈත් වෙලා හිටියොත් එයාට පහසුවක් තියෙයිද? ඔව්. ගිනියඟුරු වලට වැටෙන්නේ නැතුව හිටියොත් පහසුවක්. අර විසව තියුණු වේදනා දැනෙන දරුණු වේදනා දැනෙන තියුණු උලකින් ශරීරයට ඇනීමක් උනේ නැතුව ඉන්න පුළුවන් නම් ඒකට ගොඩක් පහසුවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා මහන්නේ ලෝභය අත්හැරනවා නම් ආදරය ප්‍රේමනාහුව අත්හැරුමුත් අන්න ඒ වගේ පහසුවකින් ඉන්න පුළුවන්. ඒනම් ප්‍රඥාවන්ත ලෝකයේ පහළවෙච්ච ප්‍රඥාවන්ත පිරිස අතර බුදුරජාණන් වහන්සේ කියන ඒ ප්‍රඥාවන්ත කෙනා කියනවා ලෝභය කියන්නේ උන්වහන්සේලා වර්ණනා කරන දෙයක්. දේශේ තරහ මනාපේ ඒත් වර්ණනා කරනවද නෑ. කොහොමද කියන්නේ? මහණනේ කැලෑවේ ඔබ ඇවිදන් යනකොට පොරුව ඔබව අල්ලගෙන අත්පුල් දැඳලා හේතක් අරන් දෙන්නේ දෙපැත්තේ ඉඳන් ඔබේ ශරීරයේ මැදින් කපලා අයින් කරන්න හේත එහාට මෙහාට අදිනකොට ඒ හොරු දෙන්නා ගැන ඔබට තරහක් වමනාපයක් ඇති වෙනවා නම් ඔබ මගේ ශ්‍රාවකයෝ නෙවෙයි. ඔබ මගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන පිරිස නෙවෙයි. මම ඔබට කියන්නේ ඒ මොහොතේ ඔබේ හිතේ ඒ දෙන්නා ගැන මෛත්‍රිය කරුණාව තිබිය යුතුයි. එහෙනම් කුමන හේතුවක් නිසා හෝ දේශයේ තරහ ඇති කරගන්නේ කනුමත කරාද? මහා මහා පුරුෂෝක බුදුවරු කිව්වා. ඇයි කියලා කිව්වා? මහණනි මේ ඔබේ මේ මොහොතේ ඇතිවෙන දේශයේ තරහ අමනාපේ ඔබට බොහෝ කාලයක් අයහපත දුක පිරිස පවතින නිසා ඔබට යහපත කරගන්න කැමති නම් ඔබ මරණ ඒ හොරු ගැන ඒ මොහොතේ තියෙන ඕනේ දයාව කරුණා ඔබේ හිතේ මෛත්‍රිය තියෙනවා. එහෙනම් උන්වහන්සේලා ද්වේෂය අනුමත කරාද? තරහ අනුමත කළාද? උන්වහන්සේලා මෝඩකම අනුමත කළාද? මහණෙනි මේ ලෝකේ ඥාතීන් සියල්ලම කෙනෙකුට නැතිවලා යන්න පුළුවන්. නමුත් ඒක ලොකු විනාශයක් කියලා මම කියන්නේ නැහැ. සුත්තදෙනිකායේ පඤ්ඤා පරිහානි කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ උන්වහන්සේ කියනවා මෙහෙම, මහණෙනි කෙනෙක්ගේ සියලු ධනය යම් මොහොතක විනාශ වෙලා නැතිවලා යන්න පුළුවන්. නමුත් ධනය පිරිහුණා විනාශ වුණා කියන එකට මම පිරිහීමක් කියලා කියන්නේ තමන් වටා හිටපු පිරිස් සියල්ල නැති වෙලා බලය නැති වෙලා බලය සම්පූර්ණව විනාශ වෙලා යන්න පුළුවන්. නමුත් ඒකට මම කියන්නේ නැහැ විනාශ වීමක් වුණා කියලා. නමුත් මහණෙනි කෙනෙක්ගේ තිබුණු ප්‍රඥාව පිරිහිලා ගියා නම් එයා පිරිහුණා කියලාමයි මම කියන්නේ. එයාට ධනය තිබුණත් එයා පිරිහිලා විනාශ වෙයි. එයාට ඥාති මිත්‍රාදීන් ඔක්කොම හිටියත් එයා පිරිහිච්ච කෙනෙක් විනාශ වෙච්ච කෙනෙක්. එයාට මුළු ලෝකෙම බලය තිබුණත් ප්‍රඥාව පිරිහිච්ච කෙනෙක් නම් මෝඩ කෙනෙක් නම් එයා පිරිහිලා. එහෙනම් වාග්ගතුන් වහන්සේලා මෝහය වර්ණනා කළේ මෝඩකම වර්ණනා කළේ උන්වහන්සේලා වර්ණනා කළේ සත්‍ය ගැනදේ. එතකොට අපටත් පිරිච්චය කළ බලනකොට තේරුණා මේ ලෝකයේ ප්‍රඥාවන්ත පිරිසුත් ඒ විදිහට තියෙනවා. ලෝභය දෝෂය මෝහය කියන්නේ යහපත් පිණිස පවතින දෙයක්. පුරුදු කිරීමෙන් උනන්දුවෙන් ඒක බාර ගැනීමෙන් ජීවිතයට පහසුවක් අපේ හදලා දෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඔය විදිහට විනිශ්චය කරලා බලලා ඔබට ලෝභ දෝෂ මෝහ කියන දේ ජීවිතයට අයහපත ලොකු උපදිනවා කියලා ඔබ තේරුම් ගත්තොත් ඔබ ඒ අත්හරි. අර මොන තොරතුරු වලින් ආවත් හරි නේද? එහෙනම් ත්‍රිපිටකය ඇතුලේ තියෙනවා කිව්වත් ලෝභය වැඩි වෙන්න යමක් තියෙනවා නම් ඒක ඔබට පුරුදු කරන්න ඕනද? දේශය විශ්ෙන්න මොන හරි දෙයක් තියෙනවා නම් මෝහය මේ රටේ පිළිගන්නම හාමුදුරුවෝ නම හැබැයි ඔබට කියන අනිත්‍යතාවයට ගහන්න මරන්න ලෑස්ති වෙන්න කියලා. ඔබ අඳුර ගන්න මොකද මේ කියන්නේ? මෛත්‍රී කරුණාවද නෑ දේශේ ඔබට පීඩාව දුක වේදක පිණිස පවතිනවා මෙලොවත් පරලොවත්. එහෙම බොහොම ගෞරවනීය පූජනීය කෙනෙක් ඒ නිසා එයා කියන දේ කියලා අපි පිළිගත්තොත් අපි ප්‍රඥාවන්ත මධ්‍යස්ත පිරිසද නැත්නම් අපි මෝඩකමින් දුකට වැටෙන පිරිසද? මෝඩකමින් දුකට වැටෙන කියලා මතක තියාගන්න. ඒ නිසයි මේ කියන්නේ හේතුව පුතේ ස්වරූපය බුදුරජාණන් වහන්සේගේ ස්වරූපය තියාගෙන උන්වහන්සේගේ මුලින් පිට නොවන දේවල් පිට වෙන්න පුළුවන් අනෙක් පිළිතුරු. මහා සංඝරත්නය කියන ස්වරූපයෙන් මේ වික්ෂුන් වහන්සේලා විදියට ඉන්න පිරිසකට හැබෑම අර්ථය බෞද්ධ වහන්සේ දුන්නු ඒ අර්ථය වෙනුවෙන් ජීවිතය මෙහෙවන්න දරුණොත් ලැබෙන උපදෙස් ටික අපි මහා සංඝරත්නයෙන් ලැබෙනවා කියලා පිළිගත්තට ඒකෙන් සමහර විට වෙන්නේ ලෝභය වැඩි දියුණු වෙන එක. සමහර විට දේශය තරහ මනාපකම් වැඩි දියුණු වෙන එකක් නම් අපි කැමැති සැනසීම දෙයින් ලැබෙන. ඒ නිසා ඔබ හැම වෙලාවෙම ඔබව ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕන. හේතුව ලෝකයේ ඕනම කෙනෙකුට තමන් කැමති අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඒක තහනම් කරන්න පුළුවන්ද? අහන පිරිසයි ඒ ඇහෙන දේ මම පිළිගත යුතුද පුරුදු කළ යුතුද කියලා තීරණය කරන්න ඕනේ. ඒ දේ කරන්න නම් ඔබ මධ්‍යස්ථම කෙනෙක් විය හරි නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා සාලාම වරුනේ ලෝභය නැති බව ආදරය බැඳීම මොමමදී කියන ඒ කැමැත්ත නැති බව ජීවිතයේ උපත්වර දෙන්නේ යහපතද සැපේ සැනසීමද නැත්නම් දුකද කියලා. පැහැදිලි. අපි මුලින්ම කතා කළා මොමමගේ කියලා ආදරයක් බැඳීමක් ප්‍රියමනාපවක් නැති පුද්ගලයන්ගේ මරණය වෙන්වීම අපට දුක්ගති කරන්නේ. මම මගේ කියලා ආදරයක් බැඳීමක් නැති දේපල වස්තු සංගදී මිල මුදල් අපට අයිති නොවේ කියන දේවල් විනාශ වෙලා ගිය අපට දුක උපදින්නේ නැහැ. එහෙනම් පුතේ ලෝභය නැති බව මම මගේ කියලා ආදරය බැඳීම නැත්නම් මෙතන දුක උපදින්නේ. දේශේ තරහ අමනාපය අපේ හිත්වල උපදින්නේ නැත්නම් අපට දුක් පීඩා උපදිනවද? අපේ හිස්වල තරහ මනාපය ඇති නොවන බව තියෙනවා නම් තරහක් මනාපය අපට ඇති වෙන්නේ නැත්නම් අපේ ජීවිතේ සතුට සැපේ සැනසීම නැද්ද? එතකොට අපි මේ ලෝකයේ ඇත්තම ස්වභාවය දන්නවා නම් අපේ නොවතිනා දේවල් වටිනවා කියලා පිළිගන්නේද? එහෙම ඇස් නැති කෙනෙක් මේ මජ්ක්‍ධිම නිකාය මාගන්ධිය කියන සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ කියපු උපමාව. ඇස් නැති මිනිස්සෙකුට උපතින්ම අන්ධ මිනිස්සෙකුට ඇහෙනවලු සුදු පාට ඇඳුම හරිම ලස්සනයි. බොහොම ප්‍රේමනාපයි. බොහොම පිරිසුදුයි. මේක ඇහුනට පස්සේ මෙයා තමන්ව ඇසුරු කරන තමන්ගේ හිතවත් කෙනෙකුට කියනවා මට සුදු පාට ලස්සන ඇඳුමක් ගෙනවලා දෙන්න කියලා. අරයා කියනවා ඒකට ගොඩාක් මුදල් ඕනේ කියලා. මෙයා බොහොම අමාරුවෙන් අනුන්ගෙන් ඉල්ලලා මුදල් එකතු කරගෙන යාළුවට දෙනවා මුදල්. යාළුවා දන්නවා මෙයා උපතින් අන්ධයි කියලා. මෙයාට කළු සුදු මුරු පාටවල් පේනවද? එහෙම නෑ. මෙයා කරන්නේ දැලි ගෑවිච්ච කුණු ගෑවිච්ච මජං ගෑවිච්ච ඉතාම ගොරෝසු ඇස්තේන කෙනෙක් ඊටවත් අඳින්නේ ලං කරගන්නේ නැති ජරාම ජරා ඇඳුමක් අරයට ගෙහෙනලා දෙනවා මෙන්න ඔබේ පිරිසුදු සුදෝසුදු ඇඳුම. අරයා ප්‍රතික්ෂේප කරනවද? ප්‍රතික්ෂේප කරනවද? නෑ. ඇයියා උපතින් අන්දයි. එයා කළු සුදුසු බුරු දකින්නේ නෑ. එයා මේක ඇඳලා පිරිසතරට ගිහින් කියනවා පින්වත්නි බලන්න සුදෝසුදු ඇඳුම. පිරිසුදු ඇඳුම කොච්චර ලස්සනද මේක, කොච්චර පැහැපත්ද කියලා. අනිත් මිනිස්සු මෙයාව විහිළුවට ලක් කරන්න කියන ඔවුහු පින්වත ඔබේ ඇඳුම බොහෝම ලස්සන. සුදෝසුදු ඔබේ ඇඳුම බොහෝම පවිත්‍රයි. එහෙම කියන්නේ එන්නේ එන්නේ අහලා තියෙනවා හිච්ච දේ anu එයා එහෙම දෙයක් නේ කියලා කියනවා. නමුත් එහෙම දෙයක් නෙවෙයි එයා ළඟ තියෙන්නේ. ඒ වගේමයි අපි සමහර විට ජීවත් වෙනකොට වටිනවා බොහොම වටිනාකමින් අපි පරිහරණය කරන දේ වස්තු පුද්ගලයෝ මේ ආදරයෙන් ප්‍රේමනාපයෙන් බැඳලා ඉන්න දේවල් ටික සමහර විට අපි එහෙම ආදරෙන් කැමැත්තෙන් බැඳීමෙන් පිළිහරන් ඉන්නේ අපට තාම ඇහැ නැති. ඒකට කියන්නේ ප්‍රඥාවේ ඇහැ කියලා. ඒ පිළිස ඒ ඇහැ ලැබෙනකම් අර දේ අරයා අර වස්ත්‍රයට වටිනාකම දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙයාගෙන හිතවත් කෙනෙක් මේ ඇස්තේ නැතිගෙනගෙන හිතවත් කෙනෙක් ඒක කෙනෙකුට අනුකම්පා ඇති වෙලා මෙයා වරන් ගිහිල්ලා එයා වෛද්‍යවරේ මෙයාට ප්‍රතිකාර කරලා සල්ලේකරුම කරලා ඒ දුර්වලතාවය නැති කරලා මෙයාට පෙනීම හදලා දෙනවා. පෙනීම හදලා දුන්නට පස්සේ මෙයාට ඒ පෙනීම ලැබිලා මෙයා තමන් ඇඳන් ඉන්න වස්ත්‍රයත් අනෙක් පිරිස ඇඳන් ඉන්න වස්ත්‍රත් සංසන්දනය කරලා බලනවා. අනෙක් පිරිසෙන් අහව බලනවා සුදෝසුදු ඇඳුම කොයි වගේ එකක්ද. එතකොට පෙන්නනවා මේ තමයි සුදෝසුදු ඇඳුම. දැන් ඒකත් එක ඇඳන් ඉන්න ඇඳුම සංසන්දනය කරාම ඒක සුදෝසුදු එකක්ද? දැලිකුණු ගෑවෙච්ච අනෙක් පිරිස අසපිය ගන්නවත් ඒක ගන්නෙ නැති තරමට කිලුතු වෙච්ච එකක් ඇඳන් ඉන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඊට පස්සේ ආයේ ඇඳුමට වටිනාකම දෙනවද? එයා පිරිස අතරට ගිහින් දැන් සතුටෙන් කියනවද පින්වත්නි බලන්න මං ඇඳන් ඉන්න සුදුසුදු ඇඳුම මේක ගොඩක් ප්‍රේමනාප ලස්සනයි කියලා දැන් කියනවද? එයා ලැජ්ජාවට පත් වෙනවා මෙච්චර කල් කියපු වචන ටිකද අලකිරනවා. එයා ඒ ඇඳුම තවදුරටත් ඇඳන් ඉන්න කැමතිද? ඒක ගලවලා විසික් කරනවා. ඔන්න ඕකට තමයි කලකිරෙනවා, නොවලෙනවා, නිදහස් වෙනවා කියන වචන ටිකක් සාසනේ කියන්නේ. යම් කෙනෙක් මෝහය, මෝඩකම බොරුව කියන දේ ඇත්ත ඇති විදියට දන්නේ නැතිව වර්ණනා කරනවා, ಗುಣ කියනවා, වටිනාකමේ ලං කරගන්නවා මම මගේ කියලා. ඒ හේතුවෙන් එයාට අඳනවල ප්‍රතිශෝධ කරන දුක් පීඩාව වෙහසක් තියෙනවා. යම් දවසක සත්‍යම ස්වභාවය දැනගත්තට පස්සේ මෙයාට ඒ සත්‍ය ස්වභාවය අනුව තවදුරටත් නැතුවක් කල් වටිනවා කියපු දේවල් වලදායි වටිනාකම් කියන්නේ හිතෙන්නේ දේශය තරහ මනාපකම් උපදව ගන්න පුළුවන්කමක් නෑ. සංසිඳීම දැනසීම සතේ කියන දේ ජීවිතය තුළ පරිපූර්ණ වෙනවා කියලා දකිනවා. ඉතින් කාලාමෝරුනි ඔබට පටකතාවෙන් හරි පරම්පරාවෙන් එන තොරතුරක් විදියට හරි පොත්පත් වලින් එන තොරතුරක් විදියට හරි ඔබට ලෝභය අතහැරෙන දෙයක් ලැබෙනවා නම්, ද්වේෂය අතහැරෙන විදියට තොරතුරක් ලැබෙනවා නම්, මෝහය අතහැරිලා ප්‍රඥාව නුවණ උපදින්න හේතු වෙන තොරතුරු ලැබෙනවා නම්, ඔබට ලෝභ දේශ මෝහ නොමැති බව වටිනවා කියලා ඔබ තේරුම් ගත්තනම් ඔබ ඒ දේ පුරුදු කරන්න. දැන් කියන්නේ පොත්පත් වල මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න කියලාද? අටකතාවෙන් මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නද කියන්නේ? නැහැ. පරම්පරාවෙන් ආපු ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නද කියන්නේ? නැහැ නැහැ. ලෝභදේශ මෝහ කියන දේ නරකයි කියලා ඔබට තේරෙනවා නම් ඒ තේරුම් ගත්ත ඔබට ඔබේ ජීවිතයේ දුකට වැටෙනවා. ඒ දේ පුරුදු කිරීමෙන් එහෙනම් ඒවා කවුරු කිව්වත් ඔබ පුරුදු පුහුණු කරන්න එපා. දහම කියලා ඇත්ත කියලා බාරගන්න එපා. ලෝභදේශ මෝහ නොමැති තොරතුරු ඔබට ලැබෙනවා නම් ඒක කාගෙන් ආවත් ප්‍රශ්නයක් වෙනවද? මුස්ලිම් පල්ලියේ ඉන්න කෙනෙකුත් ලෝභය අත්හැරෙන සමය කියලා දෙනවා නම් ඕගොල්ලෝ කියන්නේ අදහම කියලා නේද? නෑ, ඒක දහම. උඹර මතක තියාගන්න. හේතුව දහම විනිශ්චය කරන්න කියලා කියන්නේ අපට. පුද්ගලයා විනිශ්චය කරන්න කියලාද? නැහැ. පොත පිළිගන්න කියලාද? නැහැ. කෙනෙක් ලෝභය අත්හැරෙන සමය කියලා දෙනවා නම් ඒක මොකද්ද? ඔබේ ජීවිතයට යහපත පිණිස පවතිනවද නැද්ද? යහපත පිණිස පවතිනවා. එහෙනම් ඒක ගෞරවයෙන් අහගෙන දැනගෙන පුරුදු පුහුණු කරන එක වටිනවද නැද්ද? වටිනවා. ඒ කිව්වේ කවුද කියන කතාවලද? සූටි කෙනෙක්. ඒ නිසා ඒක ගණන් ගන්න ඕන නැති දෙයක්ද? නෑ, එහෙම නෙවෙයි. ඒවා සූටි වුණාට කිව්ව දේ ලෝභයේ අත්හැරන දෙයක් නම් වටින්නද? පරාමනාපේ අත්හැරෙන්න දෙන්න තොරතුරක් නම් ඒක වටින දෙයක්. මෝඩක මාත්තරෙන්න දුන්න තොරතුරක් නම් ඒක වටින දෙයක්. ඒ නිසා දැන් බලන්න කියලා කියන්නේ අපේ පරම්පරාව හෝ පොත හෝ පුද්ගලය හෝ ගුරුවරයා දිහා නෙවෙයි, ලැබෙන තොරතුර විනිශ්චය කරලා බලන්න. හරි නේද? එහෙනම් ඕගොල්ලෝ මමයි මේ විදිහට විනිශ්චය කරලා බලලා අපි අපිට පිළිගන්න පුළුවන් වෙලා තියෙන මත්තම මොකද්ද? ඒ මත්තම තමයි මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අපිට ලෝභය හොඳයි නම් අපි ලෝභයට අදාළ දේවල් කරාට කමක් නැහැ. බුදුරජාණන් එහෙම මේ කියන්නේ, ඔබට ඔබ තුළින් මේක විනිශ්චය කරලා ඒක ඇත්තක් කියලා තේරෙනවා නම් ඔබ ක්‍රියාත්මක කරන්න. මොකද්ද? ලෝභ දේශ මොහ හොඳයි කියලා ඔබට විනිශ්චය ආවොත් ඒක නවත්තන්න කියන හරිගෙනවද? ඉවත නවත්තනවද? නවත්තන්නේ නැහැ. ඔබ අලෝභ දේශ මොහ, ලෝභේ නැති බව, දේශේ නැති බව, මෝඩකම නැති බව, හොඳයි ඒක ජීවිතයට සපේසන තියෙන පිණිස පවතින එක ලෝභට තේරෙන තීරණයට ආවොත් ඔබ උත්සාහවත් වෙන්නේ ලෝභය නැති කරන්න. එහෙනම් ඔබ අහන්න කැමති වෙන්නේ ලෝභය නැති වෙන දහම්. එහෙනම් සමාජයෙන් ලෝකයෙන් කොයි විදියට පොතපතින් තොරතුරු ආවත් ඕගොල්ලෝ අවශ්‍ය දේ තෝරගන්නවද නැද්ද? මහා පස් ගොඩක් ඇතුළත මැණිකක් තියෙනවා නම් ඒ මැණික වටිනවා කියලා දන්න කෙනා මුළු පස් ගොඩම අයින් කරලා අර මැණික හොයගන්නව නේද? අඟල් කාල කඟල් භාගයක ගල් කෑල්ල නේද? ඒකට පස්කී හතර පහක් හොදලා විසිකල්ල දාන වර්තූටි ගල් කෑල්ල හොයාගන්න. ඒ වගේ පොතේම සමහර විට පිටු සිය ගානකින් සමහර විට ඕගොල්ලොන්ට ලෝභය අත්හරගන්න තොරතුරු ලැබෙන එක වචන 15ක විස්තර කොටසක් තිබුණා නම් මුළු පොතේ අර ඔක්කොම අත්හැරලා ඕගොල්ලෝ ඒ තොරතුරු ටික අරගෙන ඒක ජීවිතයට දාගන්න. ප්‍රඥාවන්තයා එහෙමයි. එහෙ පොතනක සිද්ධිය කියන එකවත් අදාළ නෑ. අපට අවශ්‍ය ලෝභය නැති වෙන තොරතුරු ඒ තොරතුරු ටික අරගෙන අපි පෝෂණය වෙනවා. නැත්නම් ජරා මඩගඳ තියෙන අර පස්කුඩක මැණික තියෙනවා, ඒ ගඳ ගහන පස්කුඩක් ඇතුළේ තියෙන මැණික ඕන්නේ නැහැ කියලා විසිකරනවද? නැහැ නැහැ. මැණික අසෝසි ගොඩක තිබුණත් අපි හොදලා ගන්නවද නැද්ද? ඒත් අපි ගන්න. අන්න ඒ වගේමයි ලෝභ දේශ මෝහ නැති වෙන තොරතුරු වටිනවා, ඒකෙන් යහපත සැපේ උපදිනවා කියලා ඕගොල්ලෝ දන්නවනම් ඒ දේශනාවෙන් ස්වල්ප තැනක ඒ දේ තිබුණා නම් ඒ ටික ගන්න. අනිත් ටික අතහරින්න. මේකට බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්තයා භාගතුන් වහන්සේගේ දහම අඳුන ගන්න පුළුවන් ශ්‍රාවකයාට දහම අහන ක්‍රමයනේ. උන්වහන්සේ මතක් කරනවා අත්තං ගන්හාති අනත්තං රීචති. අර්ථය ගන්න, අර්ථවත් නැති දේ දහර කරන්න. අත්තර මේ දේශනාව තුළුත් එහෙමයි. ඕගොල්ලොන්ගේ ජීවිතයක අර්ථය උපදින ලෝභ දේශ මෝහ නැති වෙන්න උපකාර වෙන තොරතුරු ටික එකතු කරගන්න. අර්ථවත් නැතුව කියපු මොනා හරි දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම පැත්තකට දාලා අතහැරලා බලන්න. එහෙම ගනුදෙනු කරන් යන ඕගොල්ලොන්ට ඔහු මුණුත් ඕගොල්ලොන්ට වරදින්නේ නැහැ. එහෙම වුණත් ඕගොල්ලෝ ඇවිල්ලා අහන්නේ නැහැ මේ හාමුදුරුවන්ගෙන් කවුරුද ඇත්ත කියන්නේ කියලා. එයි සය තුනක හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවන්ගෙන් සය තුනක්ම හාමුදුරුවෝ ලෝභය වැඩි වෙන්න කතා කරලා නැතුව ඇති. ඒ දේශනාව කොහේ හරි තැනක තියෙනවා. ලෝභය නැති වෙන්න මොනා හරි කියපු චුට්ටි කාරණාවක් හරි. ඉතින් ඔයාගොල්ලෝ ඒක හොයාගන්න. ඔයගොල්ලෝ අනිත් පිරිසකින් අහන්න එපා නංගන් කියේ අර හාමුදුරුවෝ කියන්නේ ඇත්තද? මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්තද? මේ දේශනාව ඇත්තද? මේක බොරුද? එයි. ඒ ප්‍රේතුනික දේශනාවකින් දේශේව අපහැරෙන මෛත්‍රිය ගැන කියපු වචන පහක් තියෙනවා නම් ඒක ධම නෙවෙයිද? ඒක තමයි. ඕගොල්ලෝ ඕනතරම් ධම අහනවා නම් ඕගොල්ලොම තේරුම් ගන්න මේ දේශනාවේ ලෝභය නැති වෙන්න මේ ටික උපකාරයි. එහි ගන්න. දේශය නැති වෙන්න මේ ටික උපකාරයි. ඒක ගන්න. මෝඩකම නැති වෙන්න මේ ටික උපකාරයි කියලා ගන්න. එතකොට ඕගොල්ලෝ නංගම් වලින් කෙනා කෙනා වැරදි කියනවා බොරු කියනවා කියේ හොය හොය ඉන්නක නවත්තනවා. ඕගොල්ලෝගේ ජීවිතයට ගලපෙන වටිනා දේවල් ඕගොල්ලෝ කාගෙන් කාගෙන් හරි හොයාගන්න. එහෙම නැත්නම් පුදේ හරි මේ දහම පුරුදු කරනවා කියලා කරන්නේ පුරුදු කරන එකක් නෙවෙයි. ජීවිතයේ ලෝභ දේශ මෝහ නැති වෙන ආදාරව පෙරතුරු එකතු කරගෙන පුරුදු කරන එකක් නෙවෙයි. අපි දේශනා අහනවා එක්ක අඩුපාඩු හොයන්න. වැරදි හොයන්න. වෙන වෙන කිරිසගේ දේශනා වලට මේ දේශනා ගැලපෙනවද කියලා බලන්න. එහෙම නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ මධ්‍යස්ථව. ඔබේ ජීවිතයට සැපේ තනසේ මුදා වෙන්න උපකාරයක් තුමිත මේ දේ කරන්න. හරි නේද? පොතපත දේශනා හැම දෙයක් කරන ඕගොල්ලෝ විදියට කටයුතු කරගත්ත ඕගොල්ලොන්ට ලාභයක් වේ. ප්‍රශ්න නැහැ ඒක. සමස්තයක්ම හැම එක දෙයක්ම අත්හැරලා දාන්න ඕනේ නෑ. එතකොට ඕනම කෙනෙක්ගේ සමහර විට කතාවක් ඇතුලේ වටිනා වූ ජීවිතයක යහපත පිණිස පවතින තොරතුරු ස්වල්පයක් හෝ තියෙන්න පුළුවන්. ඒ දේ ගන්න ඕගොල්ලොන්ට මොහොත් දේශනා අහන්න ඕන. එහෙම අහන්න එපා කිව්වට නවත්තන්නෙත් නෑනේ. ඒ හින්දා අහනකොටවත් එහෙම කටයුතු කරගන්න දක්ක නේද? එතකොට දැන් එහෙනම් ඕගොල්ලොන්ට පැහැදිලි තමන් ළඟ තියෙන දේවල් වස්තු පුද්ගලයන් ගැන දැනීම ආදරය අතහැරෙන අඩුවෙන විදියට යමක් කරනවා නම් ඒක ජීවිතයේ යහපත සපේ පිණිස පවතින. එහෙනම් පුතේ බුදුරජාණන් වහන්සේලා දන් දෙන්න කියලා අනුමත කරපු නිසා අපි දන් දීම කරනවද නැත්නම් අපේ ජීවිතයේදී පෙන්වන ප්‍රායෝගික ඇත්ත අනුගමන ඒකට අදාළව අපි කටයුතු කරනවද කියලා අපි දැක්ක වෙන්න ඕනද? දැනීම ලෝකයේ ආදරය මම මගේ කියන වටිනාකම තියාගෙන ඉති තමන්ගේ දේපල ධනය නැති වෙලා විනාශ වෙලා ගිය කවුරු හරි හොරකම් කරගත්ත අපිට පීඩාව එහෙට ඇති වෙන්නේ නැද්ද? අපි ළඟ තියෙන මේ ධනය දේපල වලට අපිම වටිනාකම අත්හැරලා වෙන කෙනෙකුට පරිත්‍යාග කරොත් අර වගේ පීඩාවක් එහෙසක් වෙනවද? නෑ. එහෙනම් පැහැදිලි අත්හැරීම ත්‍යාගය දානේ පරිත්‍යාගයේ කියන දේ ජීවිතයට සැපේ සතුට උපත. එහෙනම් ඕගොල්ලොන්ට ලෝභය අත්හැරෙන බව සැපේ සතුට උපත් වෙනවා කියලා ඕගොල්ලො තුලින් දකිනවා නම් සතුට වදා කරගන්න කැමති වැඩිපුර සතුටෙන් ඉන්න කැමති කෙනා මොකද කරන්න ඕන? වැඩිපුර අත්හරින්න ඕන. වැඩිපුර අත්හරින්න ඕන. එහෙනම් ඕගොල්ලෝ මේක නීතියක් විදියට හෝ සම්ප්‍රදායක් විදියට හෝ නෙවෙයි. සමාජ ජීවිතයෙන් තුලින් පෙන්නන ඇත්තක් නේ. මම ධනය දේපල ඥාන වාහන ඒක රාශී කරලා ඒවගෙන මහා අරුමෙන් කෙනෙක් බැලීමෙන් කියන් ඉන්නකොට ඒවා අකමැති පිරිසකට අයිති වුණොත් සැරිල බිඳන විනාශ වුණොත් හොරු ගත්තොත් මගේ ජීවිතයට මහා දුක පීඩාවක් තියෙනවා. හැබැයි මම ඒ ධනය දේපල ගැන කැමැත්ත බැඳීම අත්හැරලා මගේ කැමැත්තෙන් මම වෙන කෙනෙකුට පරිත්‍යාග කරොත් මට මැරෙනකන් ඒවා මන් ළඟ දැන් නැති වුණාට හිතේ සතුට වෙන්නේ මගේ ළඟ තියෙන දේවල් ගැන මට හිතේ තව සතුට වෙන්න අමාරුයි. ඒයි ඒවා නැති වෙනකොට වෙනස් වෙනකොට එළිමකින් දැනුනකොට දුක පීඩාව ඇතිව නමුත් අවුරුදු 10කට කලින් මං ආතහරි දුන්න දානයක් ආහාර වේලක් අනුමත් වෙනද මත් වෙන එහෙම නැත්නම් කෙනෙකුට උපකාරය පිණිස දුන්නු මුදල් පරිත්‍යාගයක් වන සිහිපත් කරනකොට සතුටු වෙන්න බැහැද? ඒක තමන් ළඟ සිහිපත් කරන් ඉන්න මහා ගොඩක වඩා තමන් අත්හළදේ සතුට පිණිස ප්‍රවෘත්ති මේක ඕගොල්ලෝ කියන්නේ දවසක් දෙකක්ද? නැහැ. ඕගොල්ලොන්ට ඒ ස්වල්පදේ මරණාසන්න මොහොත දක්වා ජීවිතේට හිත හිත සතුට උපදින දෙයක් බවට පත් වෙනවා. හැබැයි එකතු කරන් ඉන්න දේ මත හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? අවිනිශ්චිත බව. සැකේ ආරක්ෂා කිරීමට වෙහෙස. ඒව විනාශ වෙලා යනකොට නැති වෙනකොට තියෙන දුක විඳින්න වෙන දුක බය. එනිසා හඳුනා ගන්න දන් දීම කියලා කියන්නේ එහෙනම් අපේ ජීවිතෙන් පෙන්නපු ලෝභයේ අඩුවෙන් උපකාරී වේ අපි කළ යුතු කටයුත්ත. එහෙනම් වැඩ පිළිවෙලක් දුක් නැති කරගන්න අපි විසින් අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලේ කොටසක් තමයි මොකද්ද? දන් දීම. මේ දේ දැනගෙනයි මහා පුරුෂෝත්ථ පිරිස දන් දීම කළේ. අතීතේ නම් ඔබලෝ දන්නවා සම්මා සම්බුද්දත්වයේ වෙනුවෙන් ගුණධර්ම පෙරපු බෝධිසත්වයන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් සැපිරීමේ දානය කියන දේ පුරුදු කළා. ඉතින් අපට සතුටු වෙන්න පුළුවන් මේ මහා පුරුෂෝත්ථ පිරිස කළ වැඩපිළිවෙල තමයි අපි මේ අනුගමනය කරන්නේ කියලා අපට හිතේට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපි පරිත්‍යාග කරන දෙයින් තව පිරිසකගේ ජීවිතයට සුවපහසුව ඇති වෙනවා කියලා දැකලා ඒගෙන හිත හිතා අපට සතුටු වෙන්න පුළුවන්. අපි කොයිතරම් රසවත් ආහාර පාන ගත්තත් දවස් දෙක තුන යනකොට ආයේ තීපත් කළ සතුටු වෙන්න හැබැයි අපි ඒ කමින් හිතපු ආහාර වලින් කොටසක් අපි දුකේ මගේ යාචකයට හරි දුන්න නම් පුතේ මැරෙනකන් අර ආහාර වේල තීපත් කළ සතුටු වෙන්න බැයිද? හොඳට බලන්න. අපි ලක්ෂ ගණන් වියදම් කරලා එක ආහාර වේලක් ගත්තට සතිය යනකොට ඒකේ සතුට අපට ඇති වෙනවද? හැබැයි ඒකෙන් 10න් එකක් වේවා ඊටත් වඩා අඩු ප්‍රමාණයකින් වේවා අපි අසරණ කෙනෙකුට කෑම වේලක් දුන්නනම් අපි පාවිච්චි කරපු ඇඳුමක් වෙන කවට හරි අවශ්‍යතාවය ඇති වෙලා අපු කෙනෙකුට දුන්නනම් අපි ලක්ෂ ගණන් වටින ඇඳුම් ඇඳලා ඇති නොවන සතුට අරබෝ තීපත් කරලා උගත වෙන්න බැයිද? හොඳට මතක තියාගන්න. අස්තරීම කියන්නේ අස්තර දුක්කේ උපදන දෙය. ප්‍රායෝගිකව අඳුන ගන්න ඕනේ. එතකොට ඔබ ඒකට දක්ෂයි වෙනවා. එතකොට ඒක නීතිය නෙවේ. තමා කළ යුතු වෙන කෙනෙක් වෙනුවෙන් කළ යුතු දේ නෙවේ. ඔබ ඔබ වෙනුවෙන් කරගන්න ඕනේ අත්‍යවශ්‍ය දෙයක් හරියට රෝගයකට අත්‍යවශ්‍යයෙන්ම ගත යුතු ප්‍රතිකාරයක් වගේ. දුක කියන දේ අත්හරගන්න අනිවාර්යයෙන්ම අපි කලයුතු දෙයක් කියලා අඳුන ගන්නවා. එතකොට ඊළඟ පියවර අපේ ජීවිතවල දුක පීඩා වෙහෙස ඇති වෙන්න උපකාරී වෙන අපේ හැසිරීම තියෙනවා. අපි කරන හටයුතු තියෙනවා. මේවා අපේ ජීවිතයට පහසුවක් යහපතක් සැලසලා දෙනවා. නැත්නම් දුක පීඩා සුපදල වෙනවද කියලා අපි බලන්න ඕනේ. ඒ බලනකොට ඕගොල්ලෝ මේ වෙනකොට විනිශ්චය කරලා තියෙනවා. අපි අනුන්ගේ දේ සොරකම් කිරීම කළොත් අපට පහසුවෙන් ඉන්න පුළුවන්කම නැහැ. අපේ හිතේ අපට චෝදනාව තියෙනවා. ලෝකයේ පිරිසෙන් නිඳා පහස අපට එනවා. ඒක සතුටින් ඉන්න කැමති කෙනාට පහසුවක් නෙවෙයි. අප ප්‍රාණඝාතයේ සත්ත්වහිංසාව සත්ත්වඝාතනයේ දුනුත් අපේ හිතෙන් අපට චෝදනාව එනවා. ලෝකයෙන් නිඳ අපහාස එනවා. එහෙනම් සතුටින් තනසෙමින් ඉන්න කැමති කෙනාට ඒක පහසුවක් වේ. ඊළඟට අනාචාරයේ හැසිරෙන එක වුණොත් සමන්ත සමන්ගේ දුවා දරුව ස්වාමීන් වහන්සේ බාරයව ඉදිරියේ යාළු හිත මිත්‍රාදී ඉදිරියේ බයට පිගැනීමෙන් ඉන්න වෙනවා. අවුරු දැනගත නැති වුණොත් සමන්ගේ හිත සමන්ට චෝදනා කරනවා. පීඩාවට වෙහෙසට දුකට තමන්ව පත් වෙන අනාචාරයේ හැසිරෙන එකේ අපි යෙදෙමු. එහෙනම් ඒක සතුටේ සතේ කැමති වෙනාට සතේ සතුට පතුරු ද නෙවේ. ඊළඟට අපි අසත්‍ය බොරුව කියන දේ පාවිච්චි කරලා ලෝකයව රවටනවා නම් මුලාවට පත් කරනවා නම් අපි අනිත් පිරිස අපි සමග කතා කරනකොට ඒ පිරිසත් එක්ක ගනුදෙනු කරන කොට අපි ඉන්නේ බයෙන්. ඒ මම කිව්වා අසත්‍ය බොරු අනිත් පිරිස දැනගෙන මට ප්‍රෝදන කරයි. මගෙන් ප්‍රශ්න කරයි කියලා බයෙන් එයා ඉන්නවා තමන් අසත්‍ය බොරුවක් කිව්වා කියලා තමන් දන්නේ නැහැ. එහෙනම් ඒ සතුටෙන් ඉන්න කැමති කෙනාට සතුටක්ද? සතුටක්ද? හොඳට අඳුනගන්න. තමන්ට මේ තියෙන නුවණ යම් දෙයක් පාවිච්චි කිරීමෙන් අතහැරලා නැතිවලා යනවනම් ඊළඟට තමන් කරන්නේ කියන්නේ මොනවාද කියලා තේරුම් කරගන්න බැරි තරමට තමන්ගේ නුවණ දුර්වල වෙලා යනවනම් එහෙම මත් වෙන දේවල් පාවිච්චි කිරීමෙන් තමන්ගේ ජීවිතයේ සැපය පහසුවක් උපදීද? හොරකම් නොකරන කෙනාට හොරකම් කරනවා කියන එක කරන්න පුළුවන්කම තියෙනවා සිහි මුලාවේ ඉන්න වෙනකොට. බොරු නොකියන කෙනා බොරු කියන එක කරනවා සිහි මුලා වෙනකොට. අනාචාරයේ හැසිරෙන්නේ නැතුව ඉන්න කෙනා සිහි මුලන අතහැරුණට පස්සේ අනාචාරයේ හැසිරෙන එක කරනවා. ප්‍රාණඝාතයේ නොයෙදෙන කෙනා සිහි මුලන අතහැරුණට පස්සේ ප්‍රාණඝාතයේ යෙදෙනවා. ඒ විතරක් නෙවෙයි, හොඳ නරක විනිශ්චය කරගැනීමේ හැකියාව නැහැ. සිහි මුලන අතහැරිලා යනවා මත් වෙන දේවල් පාවිච්චි. එහෙනම් ඒක තමන්ට ලෝකයේ අනෙක් පිරිසට සයහත් දුක පිරිස පවතිනවා කියලා දන්නවා නම් ඔබයි මමයි මේ දේවල් ක්‍රියාත්මක නොකර අත්හරින්න දක්ෂවිය යුතුයි. මේ තමයි අපේ ලෝභය ද්වේෂය මෝඩකම අත්හැරීමේ දෙවෙනි පියවර. පළවෙනි එකෙන් කියන්නේ මොකද්ද? දානය. දැන් දෙවෙනි පියවර මොකද්ද? මේකට තමයි කියන්නේ කය වචනේ සංවරය. බුදුහාමුදුරුවෝ කවර සිල් රකින්න නෙමෙයි දැන් කියන්නේ. ධර්මයේ පොතෙන් ආවට කරන්න එපා කිව්වා, පරම්පරාවෙන් ආවත් කරන්න එපා කිව්වා, පූජනීය කෙනෙක් කිව්වත් කරන්න එපා කිව්වා නේද? ඔව්. කොහොමද විනිශ්චය කරන්න ඕනේ දැන්? හොඳයි නම් හොරකම කරාට කමක් දැන් ඔන්න ස්ථිර කරගන්න එපා. හාමුදුරුවෝ හොරකම් කරන්න කිව්වා කියලා එහෙම එහෙම අදහස් ගන්න. මම එහෙම නෙවෙයි කියන්නේ. ඕගොල්ලෝන්ට බලන්න හොරසං කිරීම කියන දෙයින් තිබුණ සතුට සැනසීම සැපය වැඩි වෙන්නේ නම් බය ඇති ගැනීමෙන් කොයිතරම් ධනය තිබුණත් බය ඇති ගැනීමෙන් වෙහෙසෙන් හැංගිලා ඉන්න වෙන්නේ නැද්ද? තමන්ගේ හිතෙන් ඇතිවන චෝදනාවට පීඩාවට සතු වී නිවිද බලගෙන ඉන්නේ. හොරකම කියන්නේ පහසුව උපදින දෙයක් නෙවේ. යා හොරකම් කරලා ගන්න ඒ මොනවාද? රන්දුනේ මිල මුදල්. මේ දේවල් කොච්චර කාලයක් තියාගෙන පරිහරණය කරන්න පුළුවන් දේවල්ද? හොරසං කිරීමේ කියන වැඩි කරගන්නේ ලෝභය. ලෝභය සතුපදනවා දුක් උපදනවාද? අපි දැන් ටිකකට කලින් කතා කරා ලෝභය කියන්නේ දුක් උපදන දෙයක්. එහෙනම් එයා මහන්සි වෙලා හොරසං කළා ලං කරගන්නේ මොනවාද? දුක. මෙහෙම විනිශ්චය කරලා බලන කෙනාට එයා අවුරු කිව්වත් නැතත් එයා තමන්ගේ සංවරය කියන දේ හදා ගන්නවා. එයා හොරකම් කරන්නේ නැහැ තමන්ගේ සැනසීම වෙනුවෙන්. බොරු කියන්නේ අනාචාරයේ හැදිරෙන්නේ නැහැ. මත්පැන් මත් ද්‍රව්‍ය පානය කරන්නේ ප්‍රාණඝාතයේ යෙදෙන්නේ නැහැ. එයා දන්නවා එයින් තමන්ගේ ජීවිතයට සැපේ සතුට උපදවනවා. ඒ මාර්ගය සැපේ හදා ගන්න තියෙන කියලා දන්නවා. ඊළඟට තවත්ය විනිශ්චය කළ බලනවා. ලෝභය අත්හැරන බව, දේශය අත්හැරන බව, මෝඩකම අත්හැරන බව වෙනවනම් ජීවිතයේ සතුටස්සකයක් වැඩි වෙනව නේද? ඔව්. ඒ නිසා එයා තවත් විනිශ්චය කළ බලනවා. අප අපේ ආදරයෙන් ප්‍රේමනාපයෙන් ලං කරගෙන තියෙන දේවල් වස්තු ඒ විදිහට ආදරයෙන් ප්‍රේමනාපයෙන් ලං කරගෙන ඉන්න සුදුසුද? ඒ වගේ ආදරණීය ප්‍රේමනාහබව ප්‍රවත්ත ගන්න සුදුසු බවක් තියනවාද කියලා හොයලා බලන්න පටන් ගන්නවා. මේකට තමයි අපි ඊළඟට කියන්නේ ලෝභය අත්හැරීම. ඊළඟ පියවරට තමයි කියන්නේ සමාධිය කියලා. නේද? අපි මේ වෙනකොට පුද්ගලයන්ට කැමැත්තෙන් මෙලෙමින් ආදරයෙන් ඉන්නවා. ස්වාමියා, භාර්යාව, දුව, දරුවෝ, යාළුවෝ, එතනත් ආදී දෙන්නට අපෙන් මෙදී මේ විදිහට. ඇත්තටම අපි හොයලා බලනවා මෙහෙම ආදරයෙන් ප්‍රේමනාපයෙන් බැඳිලා ලං කරගෙන තියාගෙන ඉන්න වටිනාකමක් මෙතන තියෙනවද? අසෝක මුද්‍රා ලේසම සරව දහදිය සමගනලෝ ආදී එකතු කරපු ගොඩක් පෞරුවත් පරිස්සමෙන් රන් රැස්ක ආරක්ෂා කරමින් එන්නවද? මෙතන හිතන්නකෝ අසෝක මුද්‍රා ලේසම සරව දහදිය සමගනලෝ කෙස්ලම් මොහම්මස් නහර ඇටකොට ටික මෙතන ඉස්සරහ ගොඩ කරලා දෙනවා. අපි හැම අපි කවුරු හරි බොහොම ආදරෙන් කැමැත්තෙන් ලං වෙලා මේක හේතු වල ඉන්නවද මේ ගොඩට? කැමැත්තෙන් මේක ආරක්ෂා කරනවද රැකබලා ගන්නවද? ඒ එතන ආරක්ෂා කරන්න රැකබලා ගන්න වටිනා කියන එහෙම දා තමන්ගේ ශරීරය ගැනම තමන් විනිශ්චය කරලා බලුවොත් මේ ශරීරය කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයිද? මට මතකයි සුමේධා කියන රහත් මෙහෙණින් වහන්සේ තමන්ගේ තේර ගාථාවේ එහෙම නැත්නම් පැවිද්දට අවසර ඉල්ලන්න තමන්ගේ අම්මා තාත්තා සහ විවාහ කරගෙන යන්න ආපු රජතුමා ඉදිරියේ බොහොම ලස්සන කතා ටිකක් කියනවා. ඒක කතාවක් මම ඕගොල්ලන්ට මතක් කරන්නම්. සුමේධා කියලා කියන්නේ රජපෞලක හිටපු අග්‍ර මහේසිකාවගේ එකම දුව. ඒ කියන්නේ රජපෞලේ හිටපු එකම දරුවා. අවුරුදු 16ක් වයස තියෙන වෙලාවෙ මෙයාව විවාහ කළා දෙන්න ලෑස්ති වෙලා ඒ ආසන්නයේ ඉබුණු වකට බොහොම ලස්සන බලසම්පන්න රජවරයෙක් විවාහ කරගෙන යන්න එනවා. නමුත් ප්‍රමේදා වේදනකොටත් තමන්ගේ මාලිගාවට දානෙට වඩින බිත්තුන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ දහම හොඳට අහලා ජීවිතය ගැන බොහොම හොඳට මෙනෙහි කරමින් හිටපු කෙනෙක්. අම්මලා තාත්තලාත් එක්ක කතා කරලා කොයිතරම් උත්සාහවත් වුණත් මෙයා පැවිදි වෙනවා අම්මලා තාත්තලා කැමති වුණේ නෑ. අන්තිමේට අම්මලා තාත්තලා මෙයාගේ අසමැත්තෙන් විවාහ දවස තීරණය කළා. දැන් විවාහ දවසේ උදේ ආයෙත් සුමේධා ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියනවා මම විවාහ වෙන්න කැමති නෑ, මං කැමති පැවිද්දට. තවදුරටත් ගිහි ජීවිතේ ඉඳලා මම කෑමනම් කන්නේ නෑ, එක්කෝ මගේ මරණය එහෙම නැත්නම් අද පැවිද්ද. විවාහයක් නම් වෙන්නේ නෑ. අම්මා තාත්තා නැවත නැවත නොයෙක් දේවල් කියනවා ඒ රටේ අයිතිය ඔබට, ඔබ ඒ රටේ රැජින, අදින් පස්සේ ඒ රටේ පාලනය ඔබ අතේ තියෙන්නේ, සියලු සැපය ඔබට විඳින්න පුළුවන්. ඇයි මේ ජීවිතේ විනාශ කරගන්න හදන්නේ? ඔබ අරන් යන්න මේ වෙනකොටත් අනේක දත්ත රජතුමා පිටත් වෙලා සේනාව සහිතව, ඉතින් ඔබ සූදානම් වෙන්නේ කියලා මෙයා තමන්ගේ මාලිගාවේ කාමරයට ගිහිල්ලා දොරවහගන්න. දොරවහගෙන මෙයා පුළුවන් තරම් ධර්ම මනසිකාරය කරමින් ඉඳලා මෙයා තමන්ගේ කොණ්ඩේ කපලා දාලා කපල බෝ ගන්නවා. කොණ්ඩේ අයින් කරගන්න. අම්මයි තාත්තයි රජතුමයි අර විවාහ කරගන්න යන්න අපු රජතුමයි දොරටුවේ පිටපස්සේ ඉඳන් මෙයාට කොහේ දේවල් කියලා විවාහ වෙන්න කැමති වෙන්න විවාහ උත්සවේ ලෑස්ති වෙලා තියෙන බොර අරින්න කියලා කියනවා. ආමරේ ඇතුළ ඉඳන් මෙයා ලෝකයේ ඇත්ත බොහෝ විස්තර වලින් කියලා කියනකොට අරගොල්ලෝ ඒත් කියනවා නැවත නැවතත් විවාහ ජීවිතයක් රජකම කෙනෙක් එක්ක විවාහ වෙලා විඳින්න තියෙන සැපෝ වටිනවා. ඒවා විතර ඇරලා අර පිරිස ඉස්සරහට තමන්ගේ කෙස් ටික අතාරිනවා. අතාරලා කියනවා රජකමනි, ඔයගොල්ලෝ ඔබ මොකද්ද මේ ශරීරයේ දකින වටිනාකම? මේ ශරීරයේ මෙන්න මෙහෙම දෙයක් මේ ඇතුළේ පුරවලා තියෙන්නේ මෙන්න මේවා. මේ සරව තම දහදිය බැරි වෙනවත් මේ ශරීරය පළලා මේ අභ්‍යන්තර කොටස් ටික බාහිර පැත්තට ගත්තොත් මේක කන පිට හැරෙව්වොත් දෙහි කරපු ආදරණීය අම්මා පවා තමන්ගේ දරුවා ප්‍රතික්ෂේප කරනවා. ඒ තරම් මේක පිළිකුල්. වෙන කෙනෙක් මෙතෙන්ට ලංවනවා කියන එකක් නම් වෙන්නේ නැහැ. එහෙම ශරීරයක් මේක ඕගොල්ලෝ මේක තේරුම් ගන්න. ඕගොල්ලොත් මේ සපේ සපේ වෙනසීම සනසීම කියලා හොයාගෙන යන්නේ සපේ සනසීම හොයන්න පුළුවන් තරම් මේ අපේ ශරීරයේම ජරා පිළිකුල් දෙයක් නම් මේකේ හැම ඉරියව්වක්ම අපට දුක් වේදා උපද්දවනවා නම් කොහෙන්ද සැපය වෙන කොතනද සැප නැතු ප්‍රණසීමෙන් ඉන්න පුළුවන් ඕගොල්ලෝ මේ සැපය කියලා කියන්නේ ගිනි අඟුරු වලකට පනිනවා වගේ දෙයක් කියලා දන්නේ නැහැ ඒ නිසායි තව ලෙඩ වෙන වයසට යන පිළිකුල් සහගත රූපයකට ඔබ වටිනාකම් දෙන්නේ ඔබ මේ සර්පයේ හිස පෙත්තට කකුල තියනවා කියලා දන්නේ නැති නිසායි තවත් ප්‍රේමනාක දේවල් වස්තු පුද්ගල එකතු කරගන්න රැස් කරගන්න ලං කරගන්න මේ වෙහෙසෙන්නේ ඔබ මේ කාමයන්ට තියෙන වටිනාකම රජතුමනි අත්හරින්න කියලා විවාහ කරගන්නාපු ස්වාමියාට දැන් කියනවා අන්තිමේ ඔක්කොම එකතු වෙලා කියනවා ඇයව ගෙදර තියාගන්න පුළුවන්කම ඒක පැවිදි වෙන්න අවසර දෙන්න කියලා පැවිදි වෙන ඊට කාලයයි එයාට තිබුණු උනන්දු අහලා තිබුණු ධර්මය මෙනෙහි කිරීමෙන් එයා සමන් ඉලක්ක සම්පූර්ණ කරගත්තා. ඉතින් මම කියන්නේ අපි ගැන හරියටම විනිශ්චය කරලා බලුවොත් අපිට මේ රූපයක ප්‍රේමනාපයෙන් වටිනාකමින් ලා ආදරෙන් තියාගන්න මුකුත් අපට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි බාහිර වෙන පුද්ගලයේ කෙනෙක් ගැන ආදරය ප්‍රේමනාප මොහොමදේ කියලා මහා වටිනාකමින් තියාගන්නකට හිතුවිලි හැදෙන්නේ නැහැ. එහෙනම් ලෝභයෙන් ආදරයෙන් මේ වෙනකොට අපි බැඳිලා තියෙන්නේ ලෝභයෙන් ආදරයෙන් ලං කරගන්න සුදුසු තැනද? මේ ලෝභය ආදරේ බැඳීම නිසා අපට වෙන්වීම මරණය ලැබවීම කියන දේවල් විඳින දුක් උරුම වෙලා ඒ දුක් ඔක්කොම දැන් අපට උරුම වෙලා තියෙන්නේ ඊයටවත් වටිනාකමක් දෙන්න බැරි හම්මස්නහර ඇටකටු ලේසම කරවාදී මෙන්න මේ දේවල් එකතු වෙච්ච තැනක් ගැන ලොකු වටිනාකමකින් අදාපි පිළිවරන් තියෙන අපි මෙන්න මේ ටික විනිශ්චය කරලා බලන්න පටන් ගත්තොත් අපට මේ ශරීරය ගැන බාහිර ශරීර ගැන ලස්සනයි ප්‍රේමනාපයි වටිනවා කියලා හදන හැඟීම් හිතුවිලි ටික අතහැරෙයිද නැත්නම් එතකොට අඩු වෙන්නේ ලෝභය නෙවෙයිද? අපේ හිතවල ආදරය කැමැත්ත බැඳීම කියලා තියෙන දේ නෙවෙයිද අඩු වෙන්නේ? ඔව් එහෙනම් ඒ දේ ලෝභය ආදරය අඩු වෙන එක දුක වැඩි වෙන්නද අඩු වෙන්නද හේතු වෙන්නේ? ලෝභය ආදරය කැමැත්ත අඩු වෙන එක දුක අඩු වෙන්න හේතු වෙන දෙයක්ද? ඔව් එහෙනම් අපිට ඇත්තම ඔය විදිහට අපට හොරුම් මත්තමට හිතන්න වෙනවා. එහෙම හිතන්න හිතන්න බාහිර පුද්ගලයෝ ගැන අපට තියෙන ඇල්ම කැමැත්තයි තමන්ගේ ශරීරය ගැන තියෙන කැමැත්ත ඇල්මයි අතහැරෙන්න අතහැරෙන්න අපේ ජීවිතවල තියෙන වෙහෙස බර දුකක් මොකද වෙන්නේ? අතු වෙනවා අතහැරලා යනවා. මේක සහසා ඕගොල්ලෝ මම කරනවා නම් අපේ හිතේ මෙන්න මේ සත්‍ය දැකීම තුළින් ඇති වෙනවා ප්‍රීතිය සැහැල්ලුවක්. ඕකට තමයි කියන්නේ විතක්ක විචාර සහිත පළවෙනි සමාධිය කියලා. ඕගොල්ලෝ නැවත නැවත හිතමින් කල්පනා කරමින් බලනවා මේ ශරීරය ඇත්ත මේ ශරීරයේ එසේනම් යටපත් ලබස්වා මෙන්න මෙහෙම සරතු නමයකින් පිටසත්තට සිලිකුල් දේවල් යදිරෙන්නා වූ අපෝන්තරය සම්පූර්ණව සිලිකුල් දේවල් වලින් දුරවල තියෙන තැන මේ ශරීරය වගේම බාහිර ශරීරත් ඒ විදියමයි. මේ විදියට ඔයගොල්ලෝ හිතන්න හිතන්න ඒ හිතන කල්පනා කරන බව මත දැඳීම ආදරය අඩු වෙමින් අපේ හිතවල ඇති වෙනවා ප්‍රීතිය සැහැල්ලුව සැපය සතුට උපදින්න පටන් ගන්නවා. ඊළඟට අපිම උපමාවට අරගෙන බාහිර ලෝකයේ පිරිසත් සැපය සැනසීමට කැමති ඒ හැමදෙනාටම සැපය සැනසීම උදා වෙන ජීවිතයක් මම ගත කරන්නේ කියලා මම තමා තුළ තියෙන හැබෑම ධර්මතා ටික සේපත් කරනවා. දැන් දන් දෙන කෙනා ඒ දන් දීම නිසා ලෝකයේ පිරිසට පහසුව සැපේ හදලා දෙනවද නැද්ද? එහෙනම් එයා සේපත් කරනවා තමාන් දෙන්න ආහාර වේල පිරිසන් සතපත හරි දෙන්න ආහාර වේලෙන් ඒ පිරිසගේ කුසගින්න නෙවිලා පහසුවක් සැපයක් ඉපදුනා. මහා සංඝරත්නයක බුදීමගේ යාචකයන් වෙනුවෙන් දන් දෙන්නෝ නම් සේපත් කරනවා ඒ ආහාරයේ හේතුවෙන් මේ ශරීරයේ තිබුණු අපහසුව අඩු වෙලා ගියා. වේදනාව සැපගිනි නැති වෙලා ගියා. සුවපහසුවෙන් දවස ගත කරන්න පරිසරය හැදුණා. එහෙනම් මගේ ඒ පරිත්‍යාගයේ හේතුව මේ පිරිසගේ දුක් අඩු වෙලා නිදුක්කව ලැබිලා අපහසුව නැති වෙලා සුවපත්භාවයේ ලැබිලා ඒ පරිත්‍යාග උතරමකට මගේ හිතේ වෛරයක් තරහක් අමනාපයක් තිබුණේ නෑ. ඒ දානය පරිත්‍යාග කරන උරස් මගේ හිතේ තිබුණේ ඔබ හැමදෙනාටම යහපත වේවා, සුවපහසුව ඇති වේවා කියලා වෛර නැති හිතක්. ඉතින් තේපත් කරනවා මම පරිත්‍යාගයේ තුලින් ලෝකයට නිදුක්භාවයේ සුවපත්භාවයේ වෛර නැති හැඟීම් සිතුවිලි දන් දීලා තියෙන්නේ කියලා එයාට තේපත් කරන්න පුළුවන්. ඊළඟට සීලය ආරක්ෂා කරන කෙනා, මේ කිසිම කෙනෙක්ගේ ජීවිත විනාශ නොකරන කෙනා, වෙන කාටවත් බයක් උපදවනවද නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකයේ තියෙන දානයන් අතරින් අග්‍රම දාන පහක් තියෙනවා කියලා. මොනවද? අග්‍ර දාන පහක් තියෙනවා කියලා. හැම දානයකටම වඩා මේක ඉහළයි කියලා කියනවා. අංගුත්තර නිකායේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරනවා අග්‍ර දාන කියන නමින්. ඒ තමයි ඉතාම පැරණි බොහෝ ඈත අතීතයේ ඉඳන් පැවතගෙන ඊළඟට මහා පුරුෂයන් විසින් ප්‍රශංසා කරලා පුරුදු කරන ලද ඊළඟට ගැඹුරු නැති, මේක ගොඩාක් අමාරු එකක් නෙවෙයි, බොහොම සරලව පහසුවෙන් කළ හැකි ජීවිතවලට හැබෑම ආරක්ෂා රෙකෝරමේ හදලා දෙන අග්‍රදාන පහ තමයි මේවා. කෙනෙක් සත්ව ඝාතනයේ වෙන් වෙලා ඉන්නවා නම් එයා ලෝකයේ සියලු සත්වයන්ගේ ජීවිතවලට උපදින්න තිබුණු දුක නවත්තලා මම වෙන කෙනෙකුට ගහලා ඒ ජීවිතය විනාශ කරන්නේ නැත්නම් එයාට මන් නිසා විඳින්න තිබුණු දුක දැන් මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා. එහෙනම් මම සියලු සත්වයන්ට දුක් නැති භාවය දන් දීලා මෙහෙට කියන්නේ නිදුක් භාවය දන් දෙනවා. ඊළඟට මම කිසිම සත්වයෙක් කරෙහි තරහ වෛර හිතුවෙන්න නෑ. මම කිසිම කෙනෙක්ව මරන්නේ නෑ. මමත ඒ කිසිම කෙනෙක් ගැන වෛරය තරහ ගමනාපයක් නෑ. ඒ නිසා මම සියලු සත්වයන්ට අවෛරය දන් දීලා තියෙන්නේ. ඊළඟට කෙනෙකුට අවිආයුධයක් කරගෙන මරන්න යනකොට ගහනකොට එයා බයටපත් වෙන්නේ නැද්ද? ඉතින් මම කිසිවෙක්ව මරන්නේ නැත්නම් මරන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් එයාට මා නිසා බය උපදිනවද? නෑ. එයාට මම අභය දානය දීලා බය කියන දේ ඇති නොවන විදිහට එයාගේ ජීවිතවලට මම යහපත හදලා මුළු ලෝක සත්ත්වයාටම අපේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙනකොට දන්නේ නැති වුණත් මුළු ලෝකයේ සියලු සත්ත්වයන්ට අපි ආරක්ෂාව දීලා තියෙන මෙහෙම හිතනවා අපි. මොන්නේ සමාධිය හදාගන්න ක්‍රමය කියන්නේ. මේකට තමයි සීලානුශසතිය කියලා කියන්නේ. ඒක හරියට හිතුවොත් විතරමයි සමාධිය හැදෙන්නේ. නැත්නම් හදන්න බෑ. ඒකෝ දස්කෝ වෙන්න. ඊළඟට අපි වෙන කෙනෙක්ගේ දෙයක් හොරගම් කරගත්තොත් එයාට දුක උපදින්නේ නැද්ද? එහෙනම් මම අනුන්ගේ නූල් පෙතක දෙයක් තනකොළ ගහක තරම් දෙයක්වත් හොරෙන් ගන්නේ නැත්නම් මම ලෝකයේ ඉන්න පිරිසට දුක් ඇති වෙන එක නවත්තලාද නැද්ද? මම නවත්තලා දුක් ඇති වෙන බව. එහෙනම් මම ලෝකයේ හැම දිනකටම නිදුක් භවය දන් දීලා දැන් හොරකම් කරන්නේ නැති කෙනාට සතුටින් මේක හේතුත් ඇයි? තමන්ගේ දේවල් වස්තු මයින් පරිස්සම් කරගන්න ඕනේ කියලා කාටවත් බය වෙන්න ඕනද? මම හොරකම් කරන්නේ නැති නිසා මම කාටවත් බය වෙපදන්නේ නෑ. මම ලෝකයට අභය දානය දීලා, අභය දානය කියන්නේ මෙරළේ ඉන්න සතු මේ සල්ලි දීලා අරන් නිදහස් කරන එක නෙවෙයි ඈ. අභය දානය කියලා කියන්නේ අනිත් කෙනෙකුට බය ඇති කරන්න දෙයකට. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බය ඒක නැති කරන්නේ, ඒක නැති කරන එකට කියන මොකද්ද? අභය. ඒක බය නැති කරන්න කරන්න තියෙන කාරණා පහට තමයි කියන්නේ පංචශීලය කියලා. ලෝකයට බය ඇති නොවේ තියෙනවා නම් ඔබ පංචශීලය පිළිගන්න ඕනේ. ඒකට තමයි ශ්‍රේෂ්ඨතම දානියක් පාගේ අභය දානය දෙනවා ලෝකයන්. මම හොරසම් කරොත් අනෙක් මිනිස්සු මා නිසා බය වෙනවද නැද්ද? බයටපත් වෙනවා. මම වෙන කිසිත් ක්‍රියාවකට හොරසම් කරන්නේ නැත්නම් කාටවත් මා නිසා බය වෙන්න ඕනද? නෑ. මුළු ලෝකයටම මම බය නැති බව ඇති කරලා තියෙන එකට කියනවා අභය මට වෙන කිසිවෙක්ද දෙයක් විනාශ කරලා දාන්න වෛර හැඟීම් හිතුවේ නෑ. අනුන්ගේ දේ පැහැර දෙන්න හැඟීම් හිතුවේ උපදින්නේ නෑ. මට කිසිවෙක් වෙන තරහක් වෛරයක් නෑ. එහෙනම් මම මුළු ලෝකයටම අවෛරී බව දන් දීලා තමන් ප්‍රතිේ හොරකම් කරන්නේ නෑ කියන තැන ඉන්නවා නම් ওই ටික හරි සතුටින් හිතුවේ. එතනකොට හිත සතුට වෙනවා. ඊළඟට තමන් අනාචාරයේ හැසිරෙන්නේ නැත්තම් මේ ලෝකයේ කිසිම කාන්තාවකට පිරිමියෙකුට දුවා දරුවෙකුට අම්මලා තාත්තලාට මානසික දුක පීඩාවක් උපදිනවද? බයක් උපදිනවද? නෑ. මම කිසිවෙක් වෙන වෛරී තරහමනාපයකින් ඉලියති දේනවද? මම මුළු ලෝකයේම පහසුවසපේ හදලා තියෙන කෙනෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. මං අනාචාරයේ හැසිරුණා නම් මගේ දුවා දරුවෝ දුකට පීඩාවට පත් වෙනවද නැද්ද? ඊළඟට අනිත් පැත්ත පිරිස් දුකට පීඩාවට පත් වෙනවද නැද්ද? මගේ අම්මා තාත්තා යාළුවෝ මිත්‍රාදී ලෝකේ බොහෝ දෙනෙකුට දුක පීඩාව පිණිස පවතිනවා. මම අනාචාරයේ හැසිරෙන්නේ නැහැ කියන තැනතාවට පස්සේ මගේ ජීවිතයට මුළු ලෝකයේ පිරිසට මං බය දෙත ගැනීම නැති කරලා නිදුක්භාවය හදලා දීලා වෛර නැති බය නැති ජීවිත හැමදෙනෙකුටම හදලා දීලා එහෙම හිතන්න තමයි ඕගොල්ලන්ට තියෙන්නේ සීලය ආරක්ෂා කරගන්නේ. ඔය හිතන්න හිතන්න ඕකට තමයි කියන්නේ විතක්ක විචාර. වචන වලට විතක්ක විචාරයෙන් අරමුණ සිහිපත් කරගෙන නැවත නැවත පවත් කරන සීලය ඕගොල්ලන්ගේ මතක් කරගෙන ඒක මුල් කරගෙන නැවත නැවත මෙහෙම වටිනා ජීවිතයක් මම ගත කරමු කියලා සිත කරමයි ලෝකයට එහෙම යහපතක් සැපයක් මම හදලා දෙනවා. ඒක සීලයේ සිල්පදයක් විතරක් නවත්තන්නේ නෑ. තමන් ආරක්ෂා කරන ඊළඟ සිල්පදයක් තමයි මතක් කරගන්න මෙහෙම මොහොතක් මොහොතක් ඕගොල්ලෝ කුසල ආරමුණ තුළ මනස නැවත නැවත පවත්වන්න පවත්වන්න ගොරෝසු හැඟීම් හිතුවිලි ඇති වෙන එක නවතිනවා. ලෝභය අත්හැරිච්ච දේශය අත්හැරිච්ච හැඟීම් හිතුවිලි ටික ඇති වෙන්න පටන් ගන්නවා. දැන් ප්‍රීතිය ප්‍රමෝදය කියන දේ උපදින්න පටන් ගන්නවා. සමාධියට මඟ මේ ඕගොල්ලොත් කියලා දෙන්නා. ඊළඟට මම කාලතවත් බොරුවක් කියලා දුකක් පීඩාවක් උපදින්නේ නෑ. එහෙනම් මම ලෝකයට දුක් නැති බව හදලා තියෙන්නේ. මම නිදුක් භාවය දන් දුන්නු කෙනෙක්. ඊළඟට ලෝකයාට දුක් මම බොරු කියලා බයසට ගැනීම නැති කරන්නේ නෑ. මම ලෝකයාට අභයදානය දුන්නු කෙනෙක්, බය නැති කරපු කෙනෙක්. මම යම් කෙනෙකුට බොරු කියලා අසත්‍ය කියලා රවතුමු තේපිරිත මාගෙන වෛර තරහවනාප හේතුවිලි හදන්නත් හදනවා. ඉතින් මම කාටවත් බොරුවෙන් කිසිවක් ප්‍රවස්සන්නේ නැත්නම් ඒ පිරිසට මම වෛරය උපත්වන්න පරිසරය හදලා නැහැ. එහෙනම් මම අවෛරී භාවයේ ලෝකයට දන් දීලා සිහිපත් කරන්න මෙන්න මේ දේවල්. මේ තමයි අපේ මෛත්‍රිය සීලය තුළින් මුළු ලෝකයට දසවිසාවට අපි යහපත සැපය හදපු පිරිසක්. මත්තම් මත්ලාගේ පානය කරලා මාතින් ලෝකයට හිංසා පීඩා වෙලා නෑ, දුක් පීඩා ඇති කරලා නෑ, බයසිති ගැනීම ඇති කරලා නෑ. එහෙනම් මුළු ලෝකයටම අභය දානය දුන්නු, නිදුක් බව දන් දුන්නු කෙනෙක් කියලා සිහිපත් කරනවා. මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට පුළුවන් තමන්ගේ දානය මුල් කරගෙන මෛත්‍රී භාවනාව දෙන්න, සීලය මුල් කරගෙන මෛත්‍රී භාවනාවට එන්න පුළුවන්. ඒ වගේම රූපයේ හැබැයි ස්වභාවය අපිට හොයාගන්න පුළුවන් තොරතුරු ටිකින් හොයලා බලුවා. එතකොට මේකට වටිනාකම් දෙන්න සුදුසු නෑ කියලා අසුබ වූ ස්වභාවය අඳුනගෙන විනිශ්චය කරනකොට මනසේ දැන් ලෝභ දේශ මට්ටම අඩු වෙනවා. තව තවත් පුළුවන් ඕගොල්ලන්ට හේතත් කරලා බලන්න මේවා මුල් කරගෙන. ඒකාන්තයෙන්ම මේ ඇත්ත දැනගත්ත නිසා නේද මහා පුරුෂයන් වහන්සේලා වගේ බුදුරජාණන් වහන්සේලා ඊළඟට ඒ ධර්මාභෝධය වෙනුවෙන් වෙහෙසුණු පිරිස මේ රූපයට මේ ලෝකයට තිබුණු වටිනා සම්මෝමගේ කියන ඇල්ම අතහැරලා දාලා ඒ පැවිද්දට ගියේ. ඒ ගුණධර්ම පුරන්න පටන් ගත්තේ ඒ කාන්තෙන් උන්වහන්සේලා ජීවිතේ යථාර්ථය දැකපු පිරිස ප්‍රඥාවන්ත පිරිස. ඕගොල්ලොන්ට මේ මුණ ගැහුණ වගේම අපට අපිම සාක්ෂියට තියාගෙන බලනවා. එහෙනම් මේ රූපයේ ඇත්ත ස්වභාවය මෙහෙමනම් රූපයේ හැබෑවතුම වටිනාකම් දෙන්න සුදුසු එහෙනම් ලෝකේ කිසිවෙකුට තමන් ආ බාහිර කියලා කියන කිසිවෙකුට වටිනාකමක් ඇල්මක් ජීවිතේ ඇති කරගන්න සුදුසු නෑ කියලා උපදේශනාවක් කළා නම් අනුශාසනාවක් කළා නම් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ සුඛ උපත්තුන බවව දැනගෙනමයි නිදහස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකයේ අත්හැරපු ජීවිතයේ ගෞරවසම් කියන කෙනෙක් අරහන් කියන බුදු ගුණයට උන්වහන්සේ ඒකාන්තයෙන්ම සුදුසුයි. මතකද උන්වහන්සේක වෙලාවක තියෙනවා තමන් වාඩි වෙලා හිටි ආසන්න තැන තිබුණු පොළොවට පස්තමින් යමින් තිබුණු ගොම කෑල්ලක් අරගෙන එන්නලා කියනවා මොහොත් උන්වහන්සේලාට මහණනේ මෙන්න මේ ගොම කෑල්ල තරම් මේ බොහොම සීටි ගොම කෑල්ල තරම් පෙන්නනවා මෙන්න මේ ගොම කෑල්ල තරම් දෙයක් මේ ලෝකේ තියෙනවා නම් මහණනේ මේ ප්‍රතිපදාව වඩලා තේරුමක් නැහැ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කළ තේරුම නැහැ. මොකද කියන්නේ ගොම කෑල්ලක් පිළින් ගත්ත කූටි ගොම කෑල්ලක් පෙන්වලා කියනවා මේ තරම් හෝ ස්වල්ප දෙයක් ලෝකේ තියෙනවා නම් ගුණ ධර්ම පුරලා ප්‍රතිපදාව වඩලා දුක් නැති කරනවා කියන එක කරන්න බැ මහණෙනි. හැබැයි සතරගතයන් වහන්සේ දකිනවා ලෝකේ මේ තරම් හෝ ස්වල්ප දෙයක් තියෙනවා කියලා පණවන්න පුළුවන්කම ඒ නිසයි මහණෙනේ කළ යුතු එකම දේ මේ ප්‍රතිපදාව වඩන එක විතරයි. මඟ වඩන එකම විතරයි. මේ කිව්ව දේ තමයි අපට මෝහය කියන දේ සම්පූර්ණම අවසන් කරගන්න උපකාරී වෙන උපමානේ තොරතුරුනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා අපට අන්තිමේට ධහම කියලා දෙනකොට අපි අර්ථගත යුතු වෙනවා මොකක් හරි කියන එකක් ගැන කතා කරනවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියලා. මොහොතර තියෙන එකක් ගැන උන්වහන්සේ කතා කරනවා නම් උන්වහන්සේ කියනවා දුක නැති කරන්න පුළුවන්කම නැහැ. මේ තරම් වූ දෙයක් මේ ලෝකයේ තියෙනවා නම් මහණනේ දුක් නැති කරන්න බෑ කියනවා. එතකොට බුදුරුන්ගේ ධහම අපේ අර්ථකථනය වෙනකොට අපේ ජීවිතයේ තියෙන වචන වලින් අර්ථකථනය දෙන්න ගියොත් ලොකු වරප්‍රදක අපි වැටෙනවා. මම ඒ වෙන ඕගොල්ලන්ට කියලා දෙන්න දැන් ලෑස්ති වෙන්නේ අපි දැන් මෝහය කියන තැන නැති කරන්න නම් ඊළඟට ප්‍රඥාව කියන දේ හොයාගත යුතු. ඒ තමයි ලෝභ දේශ මෝහයේ අවසන් වෙන්න උපකාරී වෙන අවසාන ක්‍රමය. දානය ගැන කතා කරා, සීලය ගැන කතා කරා, දෝනියක සිත් සමාධිය හදාගන්න ඇති කරා. මේ වලින් ලෝභ දේශ යම් යම් මට්ටම තඩු වෙනවා. ඊළඟට ලෝභ දේශ මෝහයේ සම්පූර්ණම අත්හැරීම පිණිස ප්‍රඥාව කියන දේ උපකාරයි. ඒකදී ලෝකේට අයිති ප්‍රඥාව හා ලෝකේ ඉක්මවා ගියපු බුදුවරු හොයාගත්ත ප්‍රඥාව කියලා දෙකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට තේරෙන ලෝකේට අයිති ප්‍රඥාව කියන දේ බොහොම ඉක්මනින් අපිට කතා කරලා ඉවර කරත හැකි. හිතන්න දැන් මේ මිනිස්සු පුද්ගලව දේවල් වස්තු තියෙනවා. මේ තියෙන දේවල් පුද්ගලව මිනිස්සු ගැන කම්කිසි කෙනෙක් හොඳට අධීක්ෂණය කරොත් හොඳට විනිශ්චය කළා බැලුවොත් මේ පුද්ගලව ස්ථිරයි සදාකාලිකයි කියලා කාට හරි කියත හැකිද? බුදුහාමුදුරු උපදින්න කලින් හිටපු මිනිස්සුත් ඕක දැනන් හිටියද නැද්ද? ඒ ශරීරයේ මහ පොළොවට පස් වෙලා යනවා කියලා බුදුහාමුදුරුවන්ට කලින් හිතුව පිළිපද දැනන් හිතුවද නැද්ද? හරි. එතකොට බුදුහාමුදුරුව රූපේ අනිත්‍ය කියලා කිව්වේ ආයෙත් මහ පොළොවට මේ ශරීරයේ පස් වෙලා යන හැටි බලනවා කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඒක බුදුවරුන්ගේ නුවණක්ද සාමාන්‍ය මිනිස්සුන්ගේ නුවණක්ද? හේතුවද බුදුහාමුදුරුව ප්‍රසන්න දාලා ලෝකයා තියන්නේ. ඒ හින්දා මම මෙතනට එන්නේ ඉස්තරලා. බය වෙන්න එපා. මම බුදුහාමුදුර ඉක්මවා ගිහිල්ලා කතා කරනවා නෙවෙයි. මම ඔයගොල්ලෝ මැදිහත් කරන්න හදන්නේ පුළුවන් තරම් ප්‍රඥාව තැනට අරගෙන මෝඩකමින් නෙවෙයි. හරි. බුදුහාමුදුර රස දෙන්නත් කලින් ඇහැකනාසේ දිවකය හිත තියනවා කියලා මේ ලෝකෙ මිනිස්සු දැනන් හිටියද නැත්ද? අනන් හිටිය. අද ඉන්න මිනිස්සු දන්නවද නැද්ද? අද ඉන්න මිනිස්සු දන්නවා. හරි. එතකොට බුදුහාමුදුරේ අනිත්‍ය කියලා කිව්ව ලෝකේ හිට ප්‍රධාන මිනිස්සු අනිත්‍ය කියලා හිතන් හිටියද මරණයෙන් හෝ වෙන් වෙලා යන ජීවත් වෙමින් ඉන්න කොටත් වෙනස් වෙලා යන දේස් කියලා දැනන් හිටියද නැත්ද? ජීවත් වෙලා ඉදිනුත් ඇහි පෙනීම ස්වરૂපේ වෙනස් වෙලා යනවා, ඒ දරෝග හැදෙනවා, මෙහෙම ද වෙනවා කියලා දා මිනිස්සු දැනන් හිටියේ නැත්ද? 2006 ජීවිත කාලේ දැනන් හිටියමයි පොරේ අද දන්න. එතකොට බුදුහාමුදුරුවත් ඇහි අනිත්‍ය කියලා කියනකොට ඕගොල්ලෝයි මමයි හිතනවා නම් මේ දෙන මනුස්සයගේ මේ විදිහට තිබුණ මේක වෙනස් වෙමින් යනවා, වැඩෙනවා, තිබුණ මට්ටම නෙවෙයි කුටි කාලේ තිබුණ මට්ටම ලොකු වෙනකොට අවුරුදු 5 මට්ටමට 10 වෙනකොට 10 මට්ටමේ තිබුණ එහෙ තිබුණ පටක සෛල ආදියද 15 වෙනකොට 80 වෙනකොට ඒකක මහ පොළොවට පස්සෙලා යනකොට දැන් ඕක වෙනස් වෙමින් යන එක ඔය වෙනස් වීම බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍යයි කියලා ඕගොල්ලෝමයි දන්නවනම් අපේ නෝනායි බුදුහාමුදුරුවෝ මේකයි සම්මා සම්බුද්ධ වෙන්නේ කොහොමද? අමතර ලෝකේ කිසිවෙකුට හොයාගන්න බැරි දෙයක් හොයාගත්තලු උන්වහන්සේ. අපේ මෝඩකම් උන්වහන්සේගේ ප්‍රඥාවට දාන්න එපා. ඉස්සල්ලා අමර ගන්න. මොකද්ද? මේවා පොතේ ලෝකයේ ඉන්න කෙනෙකුට මේ බල හොයලා ගන්න බලුවා. මේ ශරීරයේ බොහෝම හොඳට උපකරණ වලින් පරීක්ෂා කරගෙන කරගෙන ගිහිල්ලා මේක අන්තිමේදී ඉතාම සියුම් තැනකට ඇවිල්ලා මෙන්න මෙහෙම ඉතාම සියුම් කොටස් ටිකක් විතර තියෙන ඒවා අතාරගෙන නැති වෙලා යනවා කියලා අද කියන්න පුළුවන් නේද? එහෙම නේද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ඔව් මෙන්න මේ විදිහට මේ මට්ටමට ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ මිනිස්සේ කරලා බලන එක මේක රූපේ අනිත්‍ය. නේද? මේක රූපේ අනිත්‍ය කියලා ඕගොල්ලෝමයි දන්න ටික බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා වචනේ කියනකොට ඕගොල්ලෝමයි පිළිගත්තොත් අවදාවත් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ මගේ නුවණින් එහාට යන්න ඕගොල්ලන්ගේ නුවණින් මේ වෙනකොට අපි කැමති වුණාට දුක නැති කරගන්නත් බැරි වෙලා තියෙනවා. නේද? මේ ඔක්කොම කැඩිලා බිඳලා යනවා. මේවා වටින්නේ නැහැ. මේවා සියුම් ධාතු වලින් එහෙම නැත්නම් මොනවාද? අංශු වලින්, අණු වලින්, පරමාණු වලින් හැදලා තියෙනේ කිව්වට ඒ පරමාණු කුලියට අපි බිරිඳ කියලා ආදරය කරනවා නේ. වටිනාකමක් තරමද? අතරමද? නෑ. හැබැයි අනිත්‍ය කියන දේ දකින්න කෙනා කියන්නේ කලකිරලා නොවිලා නිදහස් කරනවලු. මොකද කියන්නේ? කලකිරලා නොවිලා නිදහස් වීම වෙන අනිත්‍ය දකින්න කෙනා. ඉතින් එහෙනම් අද අරහත්ත්වය සාක්ෂාත් කරලා ඉන්න උනේ කවුද? විද්‍යාඥයෝ, වෛද්‍යවරු නේද? මේකදී ඒ මෙන්න මේවා කඩලා බිඳලා වෙනස් කරලා